සාදු. දෙදහස් දහාට වසරේ හයවෙනි මාසේ 27 වෙනිදා පොසොන් පුර පසළොස්වක පොහෝ දවසේ සවස්මාගේ ධර්ම දේශනා සාකච්ඡා භාවනා සියල්ලම මේ දේශනාව ඇතුළේ සියලු භාවනාවල් තියෙනවා. පිළිකුල් භාවනාවක් තියෙනවා. සති භාවනාවක් තියෙනවා. බුද්ධානුස්මති භාවනාවක් තියෙනවා. සීලානුස්සති, සංඝානුස්සති, අනුස්සති භාවනාත් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනයක් ශ්‍රවණය කිරීමෙන් නිවන් දැක්කේ. ඇයි? සියලු භාවනා දේශනාව ඇතුළේ අන්තර්ගත වුණා. රූපানন্দට රූපය පිළිබඳව ආදීනවය පෙන්වුවේ දේශනාවෙන්ද නැද්ද? දේශනාවෙන්. දේශනාව තුළ තිබුණා. අඟුලිමාලගේ තිබුණු නපුරු ගතිය, සැරගතිය නැති කරලා දැම්මේ දේශනාව තුළින්මයි. පටාචාරාවගේ තිබුණු කලකිරීම නැති කරලා දැම්මේ දේශනාව තුළින්මයි. ඉතින් අපිට තියෙන්නේ ඥානනය කරගත්ත ස්වභාවයක් තියෙන. ඒ ඥානනය කරගත්ත ස්වභාවය සම්‍යක් ඥාන කියන ගුණයට ගේනකොට අපි අවබෝධයට පත් වෙනවා කියලා කියනවා. බොහොම සන්තෝසයි දිරියෙන් ශ්‍රද්ධාවෙන් ධර්මය අහලා දුකෙන් ගැලවෙන්න මහන්සි වෙලා මේ කියන වචනවලින් කොයිබෙන් හරි කෙනෙක් අවබෝධයට පත් වෙනවා කියලා දැනගත්තාම ඒක තමයි අපිට තියෙන යම්කිසි මේ සතුටක් ඊළඟට අපිට ධර්මයේ දේශනා කරන්න. සමහර දාර්ශනිකයෝ සිටියා ඔහු ජීවිත කාලෙම කතා කරලත් කෙනෙක් අවබෝධයට පත් කරවන්න බැරි වෙච්ච අය ඉන්නවා. අපි ගොඩාක් සාහිණන්සලත් ඉන්න ධර්මයේ ලොකු වචන වලින් කතා කරාට අවබෝධ වෙන්නේ නැහැ. කිසි කෙනෙක් එයාගේ බණ ඇහුවට අවබෝධයට පත් වෙන්නේ නැහැ. ජීවිතේ පරිවර්තනය වෙන්නේ නැහැ. දැන් ක්‍රිෂ්ණමූර්ති කියන දාර්ශනිකයා මුළු ජීවිත කාලෙම මේ ආධ්‍යාත්මයක් ගැන කතා කරලා එයා අවසානයේ මැරෙන්නේ මේක කිසි කෙනෙක් තේරුම් ගත්තේ නැහැ කියලා. මේක හරියට කිසිම කෙනෙක් තේරුම් ගත්තේ නැහැ කියලා තමයි ඔහු මේදිලා යන්නේ. අපිට එහෙම වෙන්න උවමනාවක් වෙලා නැහැ දෙයියන්ගේ පිටින්නේ. දෙයියන්ගේ පිටින් හරි බුදුන්ගේ සරණින් හරි. නේද? අපිට එහෙම වෙන්න වෙලා නැහැ. අපිට අවබෝධය ලැබිව් පිරිස ඉන්නවා. ඒ වගේම මේ අවබෝධයට පත් වෙනවා. විශේෂයෙන් ඒ වෙනස්කම අත්දකිනවා. ඉතින් අඹ ප්‍රශ්නේ හරි හොඳ ප්‍රශ්නයක්. දැන් මීට කලින් අඹ කතාව කියද්දිත් ගොඩක් අය තේරුම් අරන් තිනවා. අදත් මට කීප දෙනෙක්ම කිව්වා ස්වාමීන් වහන්සේ මම අඹ කතාවෙන් ලොකු දෙයක් ගත්තා කියලා. ඒක ගත්තේ නැති අය කල්පනා කරනවා දැන් මොකද්ද ඒගොල්ලෝ ගත්තේ කියලා. සුඛා සද්ධම්ම ශ්‍රවණං ඇත්තටම ඔබට සැපයක් තියෙනවද සද්ධර්ම ශ්‍රවණයේදී? තියෙනවා නම් අන්න සුඛා සද්ධම්ම සාකච්ඡා, සුඛා සද්ධම්ම දේශනා. අපි ඇලෙන ගැටෙන ගති දුරු කර ගන්නවා මේ දේශනාව ශ්‍රවණය කරද්දී. පුළුවන් තරම් අපි ඇලෙන ගැටෙන ගති දුරු කර ගන්නවා. ඒක තමයි ඕන. ඇලෙන ගැටෙන ගති රැස් කරන්න නෙමෙයි ඕන. මට අරවනම් පෙන්වන්න බෑ, මේවනම් පෙන්වන්න බෑ, මේවනම් පෙන්වන්න බෑ, මේවනම් පෙන්වන්න බෑ කිය කිය එහෙම ගැටෙන ගති හදාගන්න එපා. මෙහෙමනම් හොඳයි, මෙහෙමනම් හොඳයි, මෙහෙමනම් හොඳයි කියලා ඇලෙන ගැටි හදාගන්න එපා. ඇලෙන ගැටෙන ගැටි පුරව ගත්තාම එයා හරි රෞද්‍ර කෙනෙක් වෙනවා. එයාගේ මූණේ සැහැල්ලු බව දකින්න නැති වෙනවා නේ. සැහැල්ලු බව නැති වෙනවා ඇලෙන ගැටෙන ගැටි වැඩි වුණාම. ඒවල සැහැල්ලුවක් දකින්න පුළුවන් කව තියෙන්නේ ඇලෙන ගැටෙන ගති අඩු වුණා. මොන ආගමිකයෙක් වුණත් මොන ජාතිකයෙක් වුණත් මේ සිතෙහි තියෙනවා ඇලෙන ගැටෙන, බැඳෙන ගැටෙන. ඔබ ළඟ ගැටෙන්න කාරණා කිසිත් නැතිනම් ඔබ සතුටෙන් ඇති. ගැටෙන්න කාරණා කිසිත් නැතිනම් ඔබ සතුටින් ඇති. බලන්න ඔබට ගැටෙන්න මොන කාරණයක්ද තියෙන්නේ කියලා. මෙතනින්ම ආරම්භ වුණොත් සාමින් වහන්සේත් එක්ක ගැටෙන්න කාරණා මොකද්ද තියෙන්නේ? මම මේ කකුල් දෙක ටීපෝ එක උඩ තියාගෙන බණ කිව්වෝ. ගැටෙනවද? කරේ තියාගෙන බණ කිව්වෝ. ඔළුවෙන් හිටගෙන බණ කිව්වෝ. හයියෝ ඒ ආමුදුර හරි අසංවර ඔළුවෙන් හිටගෙන බණ කියන්නේ. ගැටෙන කාරණා අපි අඩු කරගන්න ඕන. අන්න ගැටෙන්න කිසිම දෙයක් නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හරි ධර්මයේ කෙරෙහි හරි සංඝයා කෙරෙහි හරි ගැටෙන්න කිසිම දෙයක් නැති තත්ත්වයට එයා පත් වුණාම අන්න එයාට කියනවා අවෙච්ච ප්‍රසාදේනේ. අවෙච්ච ප්‍රසාදේ කියන්නේ නොසැලෙන ශ්‍රද්ධාව. ඔබට තියෙනවද බුදුහාමුදුරුවෝ ගැන නොසැලෙන ශ්‍රද්ධාව? තියෙනවා. දැන් කවුද හාමුදුරු කෙනෙක් කොහොම හරි කියලා තිබ්බ මේ අර මේ චින්චි මාණිකාවට ඇත්තටම බුදුහාමුදුරුවන්ගෙන් ළමෙන් කම්බෙන් හිටිය කියලා. ඒකට අපේ කට්ටිය එක නෑ කියන්න යනවා, එක බොරු කියන්න යනවා, එක එහෙම වුණා නම් ඇත්තටම එනම් බුදුහාමුදුරුවෝ බුදු නෙමෙයි. ඉතින් මට කිව්වහම මට කියන්නේ ඇත්තටම එහෙම තිබ්බනම් ඒකත් හොඳයි. මොකද හොඳ ඥානයකින් හොඳ ළමයෙක් ලෝකෙට බිහිවෙන කුඩුගාරයෙක් නෙමෙයි, ගංජගාරයෙක් නෙමෙයි, බේබද්දෙන්නේ. හොඳ විශිෂ්ට ඥානයකින් හොඳ දරුවෙක් මේ ලෝකෙට බිහිවෙන. මේ දැන් රටට වෙලා තියෙන්නේ කොහොමද? හම්බ වෙන්නේ පාතාල කල්ලිගාරයෙන් ළමයි. එතකොට ඒ ඥාන හොඳ නැහැ. ඥාන වලින් රටි පිරිහෙන මිනිස්සු තමයි බිහි වෙන්නේ. හොඳ ඥාන තියෙන කට්ටිය නේ කට්ටිය ළමයි හදන්නේ නැනේ. දැන් හොඳ ස්වාමීන් වහන්සේලා ඉන්න මහා ප්‍රඥයෝ එක එක්කත් ළමයි හදන්නේ නැනේ. දැන් සෝමහාමුදුරු වේවා නේ. උන්වහන්සේ වගේ ළමයි හිටියන කොච්චර හොඳද? අරියදම් මහාමුදුරු වගේ. ඇයි හොඳ නැද්ද? ඉදිරියේදී මේම හදන්නේ නැත්නම් ඥාන අරගෙන හරි හදන වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒක විද්‍යාත්මක සත්‍යයක්. එහෙම දැන් ලෝක රටවල් වල කරනවානේ. ලෝක දාර්ශනිකයෝ අර නොබෙල් ත්‍යාග දිනපු අයගේ ඥාන ගන්නවා. ඥාන බැංක එකක් තියෙනවා. ඒ බැංකුවෙන් තියෙනවා කැමති කෙනෙකුට ගිහිල්ලා ඕඩර් කළාම තමන්ට පුළුවන් ඒ නොබෙල් ත්‍යාගයක් දිනපු කෙනෙක්ගේ ඥානවලින් ළමෙක් හදාගන්න. මම මේ දැක්කේ ඉන්ටර්නෙට් එකෙන් දැක්කේ. හොඳ ආරංචියක් නේද? නොබෙල් තයාගයක් දිනපු අපි හිතමුකෝ මේ අමිතා බච්චන්ගේ. හොඳ නැදන හොඳ ගායක ගායකය කරන්න ඕන්න. එහෙම නැත්තම් විශිෂ්ට දාර්ශනිකයෙක්ගේ. දැන් ආය ඕක ඉතින් බුද්ධාගමට ගැලපෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ පින්නතුනේ ගැලපෙන නොගැලපෙන කියලා එහෙම දෙයක් නැහැ. ඔක්කොම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සැනසුණා. අම්බ පාලිලා, පටාචාරලා, තිසා ගෞතමීලා, අඟුලි මාල්ලා නේද? ඔය කියන පොක්කර සාතිලා, ආලවක යක්ෂයෝ හැමෝම ඇවිල්ලා බුදුහාමුදුර ළඟ සැනසීමටපත් වුණා. බුදුහාමුදුරුව ළඟ පමණ විවෘතත්වයක් නිදහසක් තියෙන එන කිසි තැනක් නෑ. උන්වහන්සේ නොසැලෙන තැනක වැඩ ඉන්න නිසා උන්වහන්සේට කිසි දෙයක් පිළිබඳව කම්පනයක් නෑ. තැවීමක් තැවීමක් තිබුණොත් ඒ මානසිකව නම් නෙමෙයි කායිකවමයි. දැන් කායිකව සිද්ධ වෙන යම් දෙයක් ශරීරයට බලපෑමක් ඇති කරනවද නැද්ද? බලපෑමක් ඇති කරනවා. සෙම වැඩි වුණොත්, සීනි වැඩි වුණොත්, ප්‍රෙෂර් වැඩි වුණොත්, ඈ අඩු වුණොත් යම්කිසි බලපෑමක් කරනව නැත්තේ නෑ. යම්කිසි බලපෑමක් ඇති කරනවා. සීනිකාරයන්ට තරහ යනවා කියන්නේ ඒකනේ වැඩිපුර. එහෙමනම් අපි ජීවත් වෙන්නේ කායික හා මානසික ද්විත්වයක එකතුවෙන්. කායික මානසික ද්විත්වයක එකතුවෙන් අපි ජීවත් වෙන්නේ. කායික නිරෝගීතාවයත් මානසික සුවතාවයත් කියන මෙන්න මේ දෙකම ඇති කර ගන්න ඕන. අපි මෙතෙන්දී ලබා දෙන්නේ ප්‍රමුඛස්ථායනය මානසික නිරෝගීතාවය ඇති කර ගැනීම සඳහා. යෝග භාවනාවල් වල නම් තියෙනවා මේ ප්‍රාණයාම කියලා භාවනා ආරෙ මේ වර්ග තියෙන පොඩ්ඩක් ඒව කරනකොට දීර්ඝායුෂ ලැබෙනවලු. කොහොමද හුස්ම ගන්න භාවනා? ඒ කියන්නේ පෙනහළු හදවත නිරෝගී කරගත්තොත් දීර්ඝායුෂ ලැබෙනවද නැද්ද? දීර්ඝායුෂ ලැබෙනවා. මොකද ඒවයින් තමයි මේ ඔක්කොම ශරීරේ නඩත්තු කරන්නේ. එහෙමනම් අපි කායික සැහැල්ලුවත් ඇති කරගන්න පුංචි ආස්වාස ප්‍රාස්වාස භාවනාවක යෙදෙමු. මුලින්ම තමන්ගේ හුස්ම ටික ඇතුළතම තියෙන හුස්ම ටික හිමින් සැරේ කටින් පිට කරන්න ඔක්කොම. හරියට අර කලයක වතුර ටික ඔක්කොම බින්දුවක් ගන්න නැතුව එන ඉහිනා වගේ හුස්ම ටික ඔක්කොම යවන්න. ආයි දීර්ඝ හුස්මක් නාසයෙන් ඉහළට ගන්න. මුයින් සියලුම හුස්ම ටික පිට කරන්න. දැන් හෙමින් උවමනාවෙන් හුස්ම ඉහළ පහළ ගැනීම නාසයෙන් සිද්ධ කරන්න. දීර්ඝ හුස්මක් කියලට ගන්නවා. දීර්ඝ හුස්මක් පහළට දානවා. හොඳට තමන්ගේ පපුව චලනය වෙන අන්දමට හුස්ම ගන්න ඉහළට. තරමක් වෙහෙස වුණාම හති ගහනවා වාගේ හුස්ම ගැනීම කරන්න. ක්‍රමානුකූලව අඩු කරගන්න. ස්වභාවික වන්න. අරමුණක් නැතිව ඔහේ බලා සිටින්න. විශේෂ අරමුණක් නැහැ. එවිට උපකාරයක් ලැබෙනවා. ඒ තමයි සැබෑ ඔබව ඔබට හඳුන ගන්න අවස්ථාව ලැබෙනවා. මේ විශේෂ අරමුණු පස්සේ දුවන නිසා තමයි සැබෑ ඔබව ඔබට වැහිලා තියෙන්නේ. අරමුණක් නැතුව බලා සිටින්න. මුළු භාවනාවම ආනන්ද හැමදුරන්ගේ ඕක නෙමෙයි කියලාත් මතක තියාගන්න ඕන. ඔක භාවනාවක් එක කොටසක්. හොඳට ස්වාමීන් වහන්සේගේ අර වචනය පූර්ණ අර්ථයෙන් යුක්තද කියලා බලන්න. අරමුණක් නැතිව බලා සිටින්න. අරමුණක් ඇතිවද ඉන්නේ, අරමුණක් නැතිවද කියලා බලන්න. ඇස් අරගෙන ඇස් පියාගෙන තමන්ට සැහැල්ල විදිහක ඉන්න පුළුවන්. මෙසේ බලාගෙන සිටින විට ඔබේ ගති චර්යා, ගති සොභා, ගති ලක්ෂණ, ලෝභ ද්වේෂ මෝහ ගති ඔබට හොඳට අර වීදුරුවක තියෙන වතුර වාගේ පැහැදිලිව පේනවා. මේක ඔබට ඕනෑම තැනක කරන්න පුළුවන්. පරිසරයක උනත් අරමුණක් නැතුව බලා සිටින්න. අහස දෙස අරමුණක් නැතුව බලා සිටින්න. බිත්තියක් දෙස උනත් කමක් නැහැ. විශේෂ අරමුණක් කරගන්න උනත් නැහැ. අරමුණක් නැතිව බලා සිටින්න. දැන් මෙතනදි මුකුත් ක්‍රියාවලියක් නැහැ. මම සීතිවිලි දිහා බලාගෙන ඉන්න ඕන කියලා. එහෙමත් නැත්නම් මම මුකුත් සීතිවිලි දඬ හොඳ නැහැ කියලා. එහෙම ක්‍රියාවලියක් මුකුත්ම නැහැ. කිසිදු අරමුණක් නැතිව බලා සිටින්නේ අපි අපේ සැබෑ තත්ත්වය අපිට තේරුම් ගන්න ඒකයි. තියෙනවනම් යම් සැබෑ තත්ත්වයක දැලිකුණු මඩ රජස් මලකඩ අපිට ඒක පේන්න ඕන තේරෙන්න ඕන. ඒකට තමයි අපි විශේෂ අරමුණක් නැතුව තමන්ගේ හිත දිහාවත් බලන්න ඕන කියලා අරමුණක් ගන්නෙ නෑ. මොන විදියක්ද මොන අරමුණක්ද කියලා ඇසුවොත් කියන්න තියෙන්නේ කිසිදු අරමුණකට පත් වෙන්න එපා කියන එක. ඉස්සරහට කතා කරන්න උවමනා කෙනෙක් ඉන්නවද එන්න. අත උස්සලා එන්න ඕන කෙනෙක් ඉන්නව නම් දැනුම් දෙන්න. දැන් අපිට අවශ්‍ය කරන්න නිදහස් වෙන්නනේ. ඒතකොට නිදහස් වෙන දේවල් නිරන්තරයෙන්ම අපි නිදහස් වෙන්න ඉඩ දෙන්න ඕන. එතකොට මේ ලෝකයේ හැමදේම අපි මේ තේරුම් ගන්න උත්සාහ කළාට ඇත්තම தත්ත්වේ කිසිම මිනිස්සෙකුට මේ ලෝකේ කිසි දෙයක් තේරුම් ගන්නත් බෑ, තේරුම් ගන්න දෙයක් ඇත්තෙත් නෑ. තේරුම් ගන්නවයි කියලා තේරුම් ගන්න, ඉතින් එයාට හිතන විදිහට එයා උපකල්පනය කිරීමෙන් ගන්න සංකල්පයක් විතරයි. ඒවල ජීවිතයේ හාත්පස හැම පැත්තෙම තියෙන්නේ සාරයක් හැටියට දෙයක් ගන්න නැති නිසා අපි ඒකට කියනවා නිස්සාරය කියලා. මොනවා පැත්තක සාරයක් ගන්න බෑ නේද? මේ මමයි කියලා ගන්න සාරය මොනවද තියෙන්නේ? හිරුගේ උණුසුමයි, වාතේ හුස්මයි, ඈ ජලයේ ජල කොටස් ටිකයි, මේ පඨවි ධාතුවේ මහ පොළවේ තියෙන සාර කොටස් ටිකයි තියෙන්නේ. මෙතන කොයි තිය අපි නිකන් සතෙක් හදනවනේ නේ. ස්ත්‍රියක් හදනවා. පුරුෂයෙක් හදනවා. මේ ස්ත්‍රියෙක් පුරුෂයෙක් මේ මොකෙක්වත් හදාගන්න උත්සාහ කළාට හදාගන්න බෑ. ඒකයි සත්‍යය. දැන් මොකද්ද උනේ කියලා දැනගන්න ඕන. හොල්මන් වුණා වගේ. ඒ හොල්මන නිසා, ඒ හොල්මන් වීම නිසා සැහැල්ලුවක් තියනවද තමන්ට? සහනයක් තියනවද? ඉතින් ඒ කියන්නේ ඇයිද දැන් සහනයටත් බය වෙනවා කට්ටිය? සහනයක් ලැබුණාම සන්තෝෂ වෙන, සතුට වෙන. සතුටක් නේ. නොමිලේ හම්බුණා, නිකන් හම්බුණා, කොහොම හම්බුණා, සැහැල්ලුවක් සතුටක්. ඒ සතුටත් එක්ක ඉන්නේ. දැන් ඔකට අපි නමක් දාගන්න ඕනද? මේකට මාර්ගඵලයක්, මේ ආවල් මාර්ගඵලේ, මේ ආවල් தත්ත්වේ කියලා. එහෙම ඕනේ. අපි බලාපොරොත්තු වුණා අපි දුකෙන් ගැලවෙනවා නම්, නිදහස් වෙනවා නම් අපි ඒකත් එක්ක ජීවත් වෙන්න ඕන. දැන් ලෝකේ අල්ලන්න ගියාට ලෝකේ අල්ලන්න බැරුව මිනිස්සු කනස්සල්ලෙන් තමයි මේ යන්නේ. මේට දේශනාහන මේට කලින් ඇවිල්ලා තියෙනවද? හතර දෙනෙක් දේශනාව සහභාගී වෙන්නේ. ඔව්. දේශනා අහලා තියෙනවද මේට කලින්? ආ, දිගටම අහන්න. හතර වෙනි දවසේ. ඒකනේ. ජීවිතේ දුකයි කියලා දැනෙලා තිබුණාද? සංසාරේ දුකයි කියලා දැනෙලා තිබුණා. දැනෙලා තිබුණා. ඒක නිකන් අර හදවතටම නැත්නම් අපි ඒක කියන්නේ ඈ තමන්ගේ මුළු ආත්මයටම දැනෙලා තිබුණා. වටේම ඉන්න කට්ටිය දුක්ඛ සත්‍ය ඉගෙනුවද? ආවල ඉන්නේ ඔක්කොම ටික උගන්වනවානේ අපිට. මිත්‍රයෝ, යාළුවෝ, ස්වාමියා, දරුවෝ, ඔය ඉන්න කට්ටිය හොඳටම ඇති අපිට දුක්ඛ සත්‍ය උගන්වනවා. ඊට පස්සේ හරියට ඉතින් අපි ඒක ඉගෙන ගන්න ඕන අපේ ප්‍රඥාවෙන්. ඉගෙන ගන්නකොට ඒගොල්ලෝම වටපිටාවෙන් අපිට දුක්ඛ සත්‍ය උගන්වලා එවන්නේ. අපිට ඉතින් සමුදයයි නිරෝධයයි මාර්ගයයි තෝරගන්න තියෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් යම්කිසි අවබෝධයක වෙනසක් ඒ ඇති උනේ, ඇති වෙන්න ගියේ ඒ තියෙන ස්වභාවයක්. ඒක අවබෝධයක් ඇති වෙනකොට එවැනි කායිකවත් දැනෙන පොඩි චේන්ජ් එකක් තියෙනවා. ඒකට මොකුත් හිතන්න එපා. ඒක යම්කිසි අපේ මේ තියෙන මානසික මේ ධාරාවල් නිකන් නෙමෙයි, මේවා ලේයට මස් නහරත් අල්ලගෙන ඉන්නේ. එතකොට මේකෙන් දෙයක් මිදී යනකොට පොඩි ඇටමස් නහර වලටත් පොඩ්ඩක් දැනීගෙන යන්නේ ඒක. ඈ දැන් අපි සමහර වෙලාවට නිකන් බය හිතෙන නිවුස් එකක් අපිට ලැබුණාම මේ ටක් ගාලා මේ ලෝම පවක් කිපෙන්නේ නේද? කයෙන් මේක දැනෙනවා. නේද? ලෝම කෙලින් වුණා කියලා කියන්නේ, හිරිගඩු පිපුණා කියලා කියන්නේ. එතකොට අපිට මේ මානසික ස්වરૂප යම් යම් දේවල් වලදී වෙනස්කම් වලදී කායිකවත් යම් කිසි දෙයක් අපිට දැනෙනවා. එහෙම දෙයක් තමයි ඔය දැනුනේ ඈ. එතකොට මේ දැනීමත් එක්ක සැහැල්ලුවක් නම් ලැබෙන්නේ, සහනයක් නම් ලැබෙන්නේ. එච්චරයි. අයිය ඒක වැඩි හොයන්න එපා. නිකන් ලැබෙන අස්වැංගේ දත් බලන්න එපා කියන්නේ. ඈ නිකන් ලැබෙන අස්වැංගේ දත් බලන්න. ඒ වගේ අපිට මේ සහනයක් නම් ලැබුණේ ඒකට මුකුත් නිර්වචනයක් දෙන්න ඕනේ. තමන් සහනශීලී තැනක ඉන්නවා නම් එච්චරයි. මරණයට බයයිද? බයක් දැනෙන්නේ නැහැ. ගොඩක් දෙනෙකුට අර ඒ වෙනසත් එක්ක ඇති වෙනවා මෑණියනි, ආත්ම සෙනෙහය කියන එක ඉස්සරහට එනවා. මැරෙන්න බයකම තමයි. මමත්වයේ කියන්නේ මැරෙන්න බයකම. ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ මැරිලා ජීවත් වෙන කෙනෙක්. එයාගේ පණකෙන්දට එයා ඒ සුරක්ෂිතභාවයක් තියාගන්න ඕන කියලා දන්නව බුදු කෙනෙක් වුණත් කොච්චර අවබෝධයක් ලබන. නමුත් එයා ආධ්‍යාත්මික මනසින් මරණය ඉක්ම වූ කෙනෙක් වෙනවා. මොකද මරණයට ඉඩ දෙන්න බැරි කෙනෙකුට නිවන් දකින්න අමාරුයි. මරණයට ඉඩ දෙන්න පුළුවන් හිතක් තියෙන කෙනෙකුට, ඒ කියන්නේ මරණයත් පරයා යන ශ්‍රද්ධා බලයක්, වීරිය බලයක් තියෙන්න ඕන. ධර්ම අවබෝධයට ඇති කැමැත්තක් තියෙන්න ඕන. අනේ මරුණත් මට මේක අවබෝධ වෙලා සැපයි, මරණය හොඳයි මීට වඩා කියලා තියෙනවා. අර ඒක තමයි අර දහම්සොඬ රජුරුවන්ගේ කතාවේ අපි හැමදාම කතා කරන්නේ. ඒක මනපදේ වෙනුවෙන් මරණයට පණිනවා. පණින එකයි ඒ දෙකම එකට අවබෝධ නිදහසේ හුස්ම ගන්න, නිදහසේ හුස්ම පහළට හෙළන්න. එච්චරයි. නිදහසේ හුස්ම ඉහළට ගන්න, නිදහසේ හුස්ම පහළට හෙළන්න. බලන්න ඔබට සුවයක් දැනෙනවද කියලා. මනස නිවමින්, සිතගත නිවමින් හුස්ම ඉහළට ගන්න. ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඇති කරගැනීමෙන් හුස්ම ඉහළට ගන්න. ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඇති කරගැනීමෙන් හුස්ම පහළ හෙළන්න. සියලු ලෝකයන් හි නොඇලෙන සංඥාවෙන් හුස්ම ඉහළට ගන්න. සියලු ලෝකයන් හි නොඇලෙන සංඥාවෙන් හුස්ම පහළට ගන්න. දැන් බලන්න මොකට හරි විශේෂ දෙයකට හිත බැඳිලා තියෙනවද බලන්න. එහෙම දෙයක් නෑ. හොඳයි. ආන්නේ කිසිම දෙයකට බැඳුණු නැති සිත දිහා බලන්න. කොහොමද එහෙම බලාගෙන ඉන්නකොට තමන්ට සැහැල්ලුවද සතුටක් දැනෙනවද? ඔව්. ඒකට සහනයක් දැනෙනවා. තේරෙනවද ඔබ සියලු දෙනාටම ඔබට ඔබ අහිමි කියලා? එහෙනම් තාවකාලිකව හිමි කරගෙන ඉන්න අයත් බලන්න, මේකේ මිදිච්ච අයත් බලන්න, ඔබට ඔබ අහිමි කියලා ඔබ තේරුම් අරගෙන තියෙනවද? දැනනවද? ඔබට ඔබ අහිමි. දැන් ආයි හිමි කරගන්න ඕනද? බෑනේ. හිමි කරගන්න හැදුවට හිමි කරගන්න උත්සාහ කරත් අවුරුදු තව 25ක් 30ක් 40ක් 50ක් 2100 වෙනකන් ඔබ හිමි කරගන්න බෑ. එතකොට අහිමි යථාර්ථයේ යථාබෝධයෙන් අහිමි බව දැක්කාම කලින් අතහරින්න තිබිච්ච දේ මම දැම්ම අතහැරලා නිදහස් වුණා, සන්තෝෂ වෙන්න ඕන. කලින් නෙමෙයි පස්සේ අතහරින්න තිබිච්ච දේ. අඬා අඬා කියන සතුටක් මිස දුකක් නැත. තව ටිකක් අඬන්න හිතෙනවද? තව ටිකක් අඬන්න කවන්න. ධර්මය ඇසුරු කරගෙන වාසය කරන. එතකොට යාගතවල තියෙන ධම්ම ජීවිනෝ කියන ස්වභාවය. ධම්ම ජීවිනෝ කියන ස්වභාවයක් තියෙනකොට ඒ ධර්මය ජීවනය කරගත්ත කෙනාට තමයි කියන්නේ සංඝරත්නය කියලා කියන්නේ. ඕනම කෙනෙක් සංඝරත්නය. ධම්ම ජීවිනෝ. ඔබත් ඒ පරමාර්ථයේ සංඝරත්නයට වැටෙනවා. ධම්ම ජීවිනෝ කරගත්තා. අපිට මේ තොයිලි නටන්න සිද්ධ වෙනවා. අපි ළඟ ඉන්න යක්ෂයා එළියට පයින්න කම්ම ඕනෑම කෙනෙක් ආවේශ කරන්න පුළුවන්. මොකද හැම කෙනාගේම ඇතුළත දිෂ්ටියක් තියෙන දේවාලවල ආවේශ වෙන්නේ. පල්ලිවල එහෙමත් ආවේශ කිරීම කරනවා. මම දැකලා තියෙනවා. හරි ලේසි ආවේශ කරන්න ඕක ප්‍රශ්නයක් නෑ. මොකද දිස්තිය තියෙන මනුස්සයාගේ අභ්‍යන්තරේ ඕන වෙලාවක දිස්තිය තියෙනවා. ඉතින් ලංකාවේ ඉන්න හොඳම ප්‍රබල කට්ටඩිකමකුත් තියෙන ප්‍රසිද්ධියකුත් තියෙන එහෙම දිස්ති දාලා ආවේශ කරන්න පුළුවන් ද මනෝවිද්‍යාවක් දන්න මනුස්සයෙක් මාව ගෙනාවා. මාව එක්කන් ගියා යාගේ පූජාවකට කියලා. වහන්සේත් වැඩලා 500 සමාදන් කරන්න වඩින්න කියලා එක් කරගත්තේ. මාත් ගියා. ගිහිල්ලා දැන් මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව උනේ මේ මල් පැලේ තියලා මේගොල්ලන්ට පොඩි 500 සමාදන් කිරීමකුත් කළා. මාව තියාගෙන ඒක ඇතුලේ මාව ආවේශ කරවන්න. මාව ආවේශ කළා පෙන්වන්න තමයි මේ ලෑස්ති උනේ. මිනිහා එවනෝ අර කුණ්ඩලීනේ ශක්තියනේ මේ ටික එයාගේ ළඟ ඉන්න ප්‍රේතය භූතය පිසාචය ටික ඔක්කොම එවනවා මෙතෙන්ට එවනවා මට හොඳට තේරෙනවා එනකොට මේ ධර්මයේ ගාඩ් එක මං දාගත්තා මොකද අකුසල චිත්තයක් එන්නේ චිත්ත වීතියක් එන්නේ ඇවිල්ලා ඒක තමයි වදින්නේ ඒකත් එක්ක මුසු වෙලා තමයි ඊළඟට ආවේශ වෙන්නේ එළි වෙනකම්ම කියන්නේ එයාගේ පටන් ගත්තා 18 12ට විතර 3-4 විතර වෙනකන් ඒ පූජාවක් වගේ කරනවා. ඉතින් මම ඔකට ගිහිල්ලා සහභාගී වෙලා පන්සල් ටිකක් දීලා. ඉතින් දැන් ගොඩ කාලෙකට කලින් අවුරුදු 10කටත් විතර කලින්. ඉතින් මේ මිනිස්සු දිගට දිගටම ට්‍රයි එක අතාරින්නෙම නැහැ මාව මේ ආවේශයට ගන්න. දුම්මලක් අල්ලන කකුල දෙකේ ඉඳලා මුලට දුම්මලක් ගන්නවා. ඒත් මගේ ස්ථාවරේ මගේ ධර්මයේ ස්ථාවරේ මම සිටියා. ඔහුගේ සියල්ල ඇවිල්ලා එක්තරා ගාඩ් එකකින් වගේ එතනින් මෙහාට එන්නේ නැහැ. මගේ ඒ තිය ආරක්ෂිත ගාඩ් එකෙන් මෙහාට එන්නේ ඔක්කොම අර ඔක්කොම ඇවිල්ලා මේ වදිනව තේරෙනව. වැදුනට මගේ හදවතට ශරීරයට ඒක බද්ධ කරන්න බෑ යාට. මේ මිනිස්සේ එළි වෙනකන් ওই විදියටම try කරලා අවසානයේ ඒකත් ඉවරලා ගිහිල්ලා වාඩි වෙලා මගේ කකුල් දෙක මුල වාඩි වෙලා කියනවා ස්වාමීන් වහන්සේ අති විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි මම ගව තේරුම් ගත්ත එක ලොකු දෙයක් කියලා තේරුම් ගත්ත එක ලොකු දෙයක් දැන් කාන්තාව මේ ධර්මය අවබෝධ කරගත්තාම මේ සමහර ස්වාමි පුරුෂවරුන්ට වැහැල්ලු අර වෙනදා වගේ බනින්න බැනවදින්න ගහන්නේ බැරිලු. ඔබතුමියටත් ඉන්නවද ගහන ස්වාමි පුරුෂේ? නැහැ මේක කියන්නේ. ඒ ගහන කට්ටියට හරි අමාරුලු. ඉතින් ඒගොල්ලොම පස්සේ ඇවිල්ලා අහනවලු මේ ඌයි වෙනදා වගේ මට බනින්න බැරි මොකෝ තමසිට කියලා අහනවලු. ඒ කෙනෙක් මට කෝල් කරලා කිව්වා අයිනස් දැන් ඒ ඉස්සර වගේ අර ගහන්න බනින්න එක්කෙනෙක් හිටියේ එයාට දැන් එහෙම කරන්න බෑ කියලා යාම ඇවිල්ලා අහනවලු ඇයි මොකද මේ මොකද්ද වෙලා තියෙන්නේ මොකක් හරි දැන් ඉස්සර වගේ මට බෑනේ කියනවලු මං කිව්වා අපේ ළඟ නනක එනර්ජි තිබ්බහම තමයි ඒගොල්ලෝ අපිට ඇතුල් වෙලා අපිට පහර දෙන්නේ අපි ළඟ හරි ශක්තියෙන් තිබ්බහම කාටවත් එන්න බෑ ඒක නාලාගිරි හස්තියාවත් දන ගහනවා ආයේ කිසි ප්‍රශ්නයක් නෑ අපි හරිතන මනස තියාගන්න එච්චරයි. අපේ උජුපටිපන්න භාවය, ඥායපටිපන්න භාවය, ධර්මයේ සත්‍ය අවදී හරියට තියාගන්නවා. ඔළුව කෙලි, කොන්ද කෙලි, මනස කෙලි. ඍජුව තියාගන්න. ඒකට ඇතුල් වෙන්න කාටවත් එහෙමනම් අපි අකුසල ශක්තියින් වලට ඇතුල් වෙන්නට බැරි ශක්ති ධාරාවක් තමයි මේ ලෝකෝත්තර ශක්තිය කියලා කියන්නේ. මේ ලෝකෝත්තර සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට ලෙහෙසියෙන් එහෙම ශක්ති ධාරාවකට ඇතුල් වෙන්න පුළුවන් කම නැහැ. ඊට පස්සේ ඔය කියලා දැම්මට අර රොඩි කෙල්ලෙක්ගේ මේ මොද රොඩි ගුරුකමකට මොනවද වාසිය වෙලා ආනන්ද හැමදිරු ගිහිල්ලා මේ දවස් ගානක් හිටියේ ආරේ මේ කතා ඒ බොරු. පත්තරවලත් දානවා ආනන්ද හිමියන් පවා වාසී කළ රොඩි ගුරු කම්බලි රොඩි දෙහන්. වතුරා ගන්න කෙස් ගහක් වමනක් රැගෙන ඉන්නේ. කියලා. ඒක එහෙම කතාවක් නෙමෙයි. එහෙම මේ ගුරුකම් වලට හැරෙම යම් මෙන්න උන්වහන්සේට හිතෙන්නේ නැති නිකන් චේන්ජ් එකකටත් එක්ක පොඩි ටුවර් එකක් ගිහිල්ලා නැති. එයාද මේ ගුරුකම් වලට අහු වෙලා ගියේ නෑ. පොඩක් ගෙවල් දොරවල් කොයි වගේද කියලා බලන්න යන්නේ නැති. ගිහිල්ලා පොඩක් බලන්න යන්නේ නැති ආයි. දැන් ඒ කාලේ ආනන්ද හැමදුරු. ඇස් සැරල බලන්න ලෝකෙ දිහා. එතකොට සම්මුතිය පරමාර්ථය හොන්දට පේන පටන් ගන්නවා. ලෝකෙ හදාගත්ත ලෝකයක් පේනවා, පවතින ලෝකයක් පේනවා. ඊට පස්සේ මේ ලෝකෝත්තර ධර්මයේ තේරුම් ගත්ත කෙනාට පේන්නේ හදාගත්ත ලෝකය නෙමෙයි, එයාට පේන්නේ පවතින ලෝකය. හදාගත්ත ලෝකෙ නෙමෙයි පේන්නේ පවතින ලෝකය. මොකද්ද මේ පවතින ලෝකය හදාගත්ත ලෝකය අතර තියෙන වෙනස? හදාගත්ත ලෝකයේ සත්‍ය හඳුනන්නේ නැහැ, තථාගතත්වයේ හඳුනන්නේ නැහැ, සාධාරණත්වයේ හඳුනන්නේ නැහැ, යුක්තිය හඳුනන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ගේ ආගම, ඒගොල්ලන්ගේ ජාතිය, ඒගොල්ලන්ගේ ලෝක, ඈ ඒගොල්ලන්ගේ සංකල්ප, ඒගොල්ලන්ගේ පරම්පරාත්මක නම්බුව, ඕව තමයි දන්නේ, යථාර්ථය දන්නේ. ඒ නිසා ඒවයින් හැම කෙනාම තැලෙනවා, පෙලෙනවා, පීඩාවටපත් වෙනවා. පවතින ලෝකයේ දකින්න පටන් ගන්න. එයා මේ ලෝකේ බොහෝම හොඳට සංවේදීව විනිශ්චයන් කරන්න දන්නවා. මේක හිත පිණිස, මේක අහිත පිණිස පවතිනා වූ දෙයක් කියලා එයා හොඳට සංවේදීව අඳුරගන්නවා. සතාවේ සිව්පා වගේ ඉඳලා තේරුම් ගන්නවා. අත්ූපනායක ධර්ම කියන මේ තමන් උපමා කරගත්ත, මුල් කරගත්ත අවබෝධයෙන් සෑම මිනිසෙක් දිහා බලන ජීවත් වෙන. කතා කරන්න ඕන තැන කතා කරලා, නිහඬ වෙන්න ඕන තැන නිහඬ වෙලා, උදව් කරන්න ඕන තැන උදව් කරලා, උදව් නොකරන්න ඕන තැන උදව් නොකර ඉඳලා. සමහර මිනිස්සුන්ට උදව් කරාමත් හොඳ නැත්තා. අපිට කරන්න දෙන්නේ උදව් නොකර ඉන්නේ. තේරුණානේ? කොහෙවත් දුවන්න ඕනේ නැහැ. මේ වර්තමානයේ වර්තමානයේම අවදීන් වාසය කරනවා. තව ධර්මයට තමන්ගේ හිත ගලපල බලනවා. මේ ධර්මයෙන් කියන මේ ගුණය, ගුණාංගය මගේ හිතේ නුවණේ සිතේ ගතේ පවතිනවාද? ධර්මයෙන් කියන මේ ගුණාංග පවතිනවද සිතෙහි? මේ දර්ශනේ මා තුළ පවතිනවද? මේ සංයෝජන වලින් කොච්චර මගේ දුර වෙලා තියෙනවද, හීන වෙලා තියෙනවද? අපිට කාගෙවත් මාර්ගඵල ගිහිල්ලා මේ සම්මාන ගන්න අහගන්න ඕනේ නැහැ. සංයෝජන 10ක් තියෙනවා. සංයෝජන 10 කියන්නේ බලන්න. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, නැ රූපරාග, අරූපරාග, මානෝද්දච්ච, අවිද්‍යාව කියන ඔය දස සංයෝජන. ඒක මේ කල්පනා කර කර බලන්න. දැන් මෙහෙම වාඩිලා ඉඳිමු. සංයෝජන කීයක් මගේ නැද්ද? සීලබ්බත පරාමාස තියෙන අය පුදුම විදියට රවට්ටන්න පුළුවන්. එහෙන් බෙරයක් ගැහුවාම හේතු වෙනවා. මෙහෙන් දුමක් ගියාම හේතු වෙනවා. හරේ හොඳයි කිව්වම හරේ දුවනවා. ඒක තමයි සීලබ්බත පරාමාස. ඔහේ අර මඩේ හිටපු ඉන්නවා. සේලෝ යතා ඒක ගනෝ වාතේන න සමීරති. ඒවන් නින්දාප සංසාසෝ න සමින්ජಂತಿ පණ්ඩිතා. ඔබ පණ්ඩිතෙක් නම් කොයි වගේද? සේලෝ යතා ඒක ගනෝ, ඝන පර්වතයක් වාගේ. වාතේන න සමීරති. වාතේන් සැලෙන්නේ නැහැ. අන්න එවැනි ලක්ෂණ ඇතේ. يعني රලුකමක් නෙමෙයි ළඟ තියෙන්නේ. සැලෙන්නේ නැති දර්ශනයක් තියෙනවා. කිසු බැල්ලෙක් පාරේ ලෙවෝ දුවන ගතියක් තියෙනවා. මොකද බල්ලොන්ට කියලා කව ගන්න බෑ. මෝඩෙක් එක තර්ක කළා, වාද කළා, මෝඩේ ජය ලබන්න උත්සාහ කරන්නේ. බඩවරු කියලා තියෙන්නේ මෝඩෙක් එක තර්ක කරන්න එපා. මක් නිසාද? ඔවුන් ඔබවද ඔවුන්ගේ தත්ත්වය රැද දමනවා කියන්නේ. එහෙසා මෝඩය ජය ගන්න බෑ. පඬිතුයෙකුට කවදාවත් මෝඩේ ජය ගන්න බෑ. ජය ගන්න පුළුවන්කම තියෙන්නේ පණ්ඩිතයෙක්ම. පණ්ඩිතයෙක් පණ්ඩිතයෙක් වෙන්නේ පණ්ඩිතයෝ ඉදිරියේ පමණයි. තේරුණානේ? පණ්ඩිතයෙක් පණ්ඩිතයෙක් වෙන්නේ පණ්ඩිතයෝ ඉදිරියේ පමණයි. මෝඩයෝ ඉදිරියේ පණ්ඩිතයා මෝඩෙක් වෙනවා. මෝඩය පණ්ඩිතයෙක් කියලා හිතන් ඉන්නවා. ඒසා ඔබට හැකියාව තියෙන්න ඕන පණ්ඩිතයෙක් හැටියට ඉන්න ඕන තැනදී පණ්ඩිතයෙක් වගේ පෙනෙන්නත්, ඔවුන්ට මෝඩයෙක් වශයෙන් පෙනුනත් අපිට කමක් නැහැ කියලා මෝඩයෙක් හැටියට ඉන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. දැන් සමහර තැන්වල ඔවුන් මෝඩයෙක් හැටියට අපිව හිතනවා. නමුත් අපිට අපිව පණ්ඩිතයෙක් කියලා අපිට ඔප්පු කරන්න මෝඩයෙකුට අවශ්‍ය නැහැ හිතාගද්දී කියලා අපි ඉන්නේ තියෙන්නේ. මේ දැවෙන ගිනි ගන්න මේ මනස අපිට නිදහස් කර ගන්න ලැබුණා නම් ඒක මහා පුදුම සන්තෝෂයක් සතුට. අර මේ ඇටකටු ඉලයට බිඳගෙන එනකොට බය වුණානේ. ඒ අවස්ථාවන්වලදී අපි බිය වෙන්න හොඳ නැහැ. ඒ ස්වභාවයට ඉඩ දෙන්න ඕන. ආත්ම සෙනෙහ කියන එකත් නැති වෙකට ඉඩ දෙන්න ඕන. මොකද අපි කොහොමත් මේ සක්කාය දිට්ඨිය මෙතනින් එළියට යන දවස දකින්න ආසාවෙන් ඉන්නේ. හරියට අර ත්‍රස්තවාදීක් මරණ දවස දකින්න ආසාවෙන් හිටියා වගේ. දැන් මේ රටේ හිටපු ත්‍රස්තවාදී යුගයන්වල හිටපු අය යන්තම් සුසුමක් හෙළුවා. ආවල් ත්‍රස්තවාදී නායකයා, ආවල් නායකයා මලා කියලා කිව්වම් යාන්තම් ඇති. අපට සහනයක් වෙයි. සමහර දේශපාලඥයොත් මැරෙනකම් බලාගෙන ඉන්නවා. අනේ ඔය අක කොයි දවස කරනවද? රටට සහනයක් වෙන්න කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය දුර වෙනකම් බලාගෙන ඉඳලා එයා පිට වුණ දවසට ඒක මංගල්‍ය දවසක්. ඒ දවස ලියලා තියාගන්න. ලියන සදාන් කරලා තියාගන්න. දැන් ආනන්ද හැමදෙරු සමරනවා ඒ දවස නේද? මේවර අපි අර ලිවින් එන්ලයිට්මන් කියන ඉංග්‍රීසි ග්‍රන්ථය ඉලි දක්වන්නත් බලාපොරොත්තු වෙනවා ඒ උපන් දිනයකට. ඔබ අපේක්ෂාවෙන් ඉන්න ඔබේ සක්කාය දිට්ඨිය මේ යන දවස දකින්න ප්‍රාර්ථනාවෙන් ඉන්න, බලාපොරොත්තු වෙමින්. එදාට තමයි ඔබ නිදහසේ හුස්ම ගන්නෙ. ඒ කියන්නේ මම නොවි, මගේ කර නොගෙන, මගේ ආත්මය කර නොගෙන නිදහසේ හුස්ම ගන්නෙ. සිතවිලි වුණත් ඇති වෙලා පැවිතිලා ඔහේ නිකන් දිය බුබුලු වගේ යෝතියේ ඒවත් එක්කත් කිසිම සම්බන්ධතාවයක් එයාට නැහැ. අකුසලයේ කුසලයේ මනාව හඳුනගෙන අකුසලයෙන් වෙන්ව කුසලයේ පිහිටන්න අවදිය සිද්ධ කරගන්න. ඇස් ඇති එච්ච කෙනෙක් වලවල් වල අඩි තියන්නේ, කටු රුකුල් වල අඩි තියන්නේ, ප්‍රපාතයන් වලට අඩි තියන්නේ නැහැ නේ, දැස් තියන අය. ආන් ඒ වාගේ වෙනවා. එයා ඇස් පෑදුනාට පස්සේ එයා දන්නවා එයාගේ ජීවිතේ කුසලයේ පිටවගෙන අකුසලයෙන් වෙන් කරගෙන සෞම්‍ය ලෙස අවබෝධයෙන් පියවර තබමින් කටයුතු කරන්න. නිදහසේ හුස්ම ගන්න, නිදහසේ හුස්ම පහළ හෙලන්න. සද්ධර්මයේ තම සිත තම ඥානේ ගලපා බලන්න. ඔය ගටිගාර බ්‍රහ්මියෝ අර බ්‍රහ්මියෝ මේ බ්‍රහ්මියෝ වක්‍රදේ ඉන්ද්‍රයෝ අල්ලගෙන දඟලන ස්වාමින් වහන්සේලාට ඉන්නවනම් එක මාර්ගඵලලාභියෙක්. උන්වහන්සේලා මුළු ලෝකය දෙවනක් කරලා පෙන්නයි මෙන්න මගේ ළඟ මාර්ගඵලලාභී වුණා කියලා. නමුත් ඔවුන්ට එක්කෙනෙක්වත් නෑ. අපට සිය ගණන් ඉන්නවා. අපිට කිසි කෙනෙක් අරගෙන අපි එහෙම ලෝකෙ පෙරදලා ප්‍රකාශ කළා නෑ. ඒවට නම් ගොත් දීලත් නෑ. බොහොම නිහඬව උපදින ධර්මයේ නිහඬව ප්‍රතිවේධ කරගෙන යනවා. නුවණැත්තෝ අසත්තව අවබෝධ කරගනිත්වා. වරදින්න පුළුවන්, වැරදිච්ච අයට වෙනස් කරන්නත් පුළුවන්. සද්ධර්මයේ සමාව ඕනෑ තරම් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියේ තමයි සමාව නැත්තේ. ඕන ආගමකට බුදුහාමුදුරන් නිග්‍රහ කරලා බුදු පිළිම පොලේ ගහලා පාගපු කෙනෙකුට වුණත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් දවසක. ඒ චිත්තේ සදාකාලිකයා රැඳිලා හිටියේ නැති වුණා. මොකද නොදන්න කමට නේව කරේ, අනවබෝධිතව කරේ. හැබැයි එවැනි දෙයක්, එවැනි බරපතල දේවල් කරපු දේවල් අයට එහෙම හිතක් පෙරලලා ආයි ධර්මයට යොමු කරගන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මොකද හේතුව කොයිබ උනත් කරන්නේ ඒ ද්වේෂයෙන්නේ කරන්නේ. බුද්ධාගම විතරක් නෙමෙයි, අනිකුත් ආගම්වලත් ඒ ශාස්ත්‍රවරුන්ගේ පිළිරු වල කඩලා විනාශ කරලා පොළොවේ ගහලා ඒගොල්ලෝ පෙන්වනවා මේක කිසි බලයක් නැහැ කියලා. ඒකෙන් තමයි ඒගොල්ලන්ගේ අපේ ආගම බොරුයි කියලා මේ තහවුරු කරන්න උත්සාහ කරන්නේ. මොකද ඕන්න අපි බුදු පිළිම කඩලා පොළොවේ ගැහුවා, ඕන්න මොකක්වත් නැහැ කිව්වා. නෑ, ඒක වැඩක් කළානේ අර බාබියන් බුදු පිළිමේ කැඩුවා. කඩලා ඔය මුකුත් නැහැ කියලා පෙන්වුවේ ලස්සනට. ඒ රටවල් වලට ස්වභාව ධර්මයෙන් හරි මොනම හරි විදියකින් හරි ආයුධ වරුසා වැස්සා වැහැලා මුළු මහත් රටවල්ම දුහුවිලි බවට පත් වුණා. දැක්කේ නැද්ද ඒවා? ඒවා වෙනවා. මොකද ඔවුන් මහරහතුන් හදපු, හිතන්නේ ඒ වගේ මහා ගල්යුගයක් නිර්මාණය කරන්න මොන තරම් බෞද්ධ බලයක් අවබෝධයක් තියෙන හදවතේ බුදුහාමුදුරුවෝ කෙරෙහි කැක්කුමක් තියෙන මිනිස්සු ඉන්න ඇද්දනේ? එච්චර ගල් කුලක් හාරලා ඒ වගේ පිළිමයක් හදන්න මේ අද වගේ මේ තාක්ෂණික ආයුධ නැති කාලෙක මේ නියනෙන් කොට කොටා හදන්න මොන තරම් හදවතක් තියෙන්නේ නැද්ද? ඒ නිසා මේ බුද්ධ ශක්තිය කියලා කියන්නේ මේ කිසිදු කෙනෙකුට කූඹියෙකුටවත් හානියක් නොකරපු චරිතයකට ඇයි ඒ වෛර කරන්නේ? එහෙම ශාස්ත්‍රවරු ඉන්නෝ. ඒ ඇයි එහෙම නිග්‍රහ කරන්නේ? එවැනි අවිහිංසාවාදී මිනිස්සුන්ට දැන් ඔය ජේසුස් වහන්සේ හරි වේවා, නබිතුමා හරි වේවා, මේ ප්‍රාණඝාතය අනුමත කරලා නැහැ ඒගොල්ලෝ. ඔයගොල්ලෝ කියලා තියෙන්නේ මේ මේව කරන්න එපා කියලා. අර කාන්තාරවල ඉන්න මිනිස්සුන්ට කිව්වා, ඔයාලට කන්නම දෙයක් නැත්තම් රත් වෙච්ච ගිනියන් වෙච්ච ලෑල්ලක් උඩ ඉඳලා සතෙක් මරාගෙන මරාගන්න, හැබැයි ඒක කෑම පිණිස විතරක්ම කරගන්න, ඇටකටක්වත් ඉසි කරන්න එපා කියලා. මොකද වෙන කරන්න දෙයක් නැහැ නේ කාන්තාරවල සතුන්ගේ ආහාර කන්න තියෙන. ඒ කියන්නේ ඒක පාප කර්මයක්. කරන්නම දෙයක් නැත්තම් ඕනම් එහෙම කන්න කියලා. ඒ වගේම තියෙනවා ඔය අපේ මේ ටිබෙට් හරි මේ සීතල ඔය හිමාලය පැත්තේ ඉන්න බෞද්ධ භික්ෂුන්ලා ඉන්නවනේ ටිබෙට්ලා. ඒගොල්ලොත් ඉතින් සතුන් මරන්න හොඳ නැහැනේ බුද්ධාගමේ හැටියට. සතුන් මරන්නේ නැහැ, හැබැයි උපායශීලීව මරනවා. කොහොමද කියලා දන්නවද? ඒගොල්ලෝ මරන විදිහ බෙලි කපල මරන්නේ නැහැ, හිංසා කරලා මරන්නේ නැහැ, නාහි වහගෙන ඉන්නවා. එළුවගේ නාහි වහගෙන ඉන්නවා. රෙදි ගැල්ල ඔබලා කඩයි නාහි තද කරගෙන ඉන්න ටික එලා ගන්න හතබර. දැන් බලන්න උපායෙන් බේරෙන මරණවා කියන එක ඒගොල්ලෝ දැම්මේ බෙල්ල කපලා මැරුවෝ ගහලා මැරුවොත් තමයි මරණය වෙන්නේ. දැන් මැරුණා නෙමෙයි නිකන් හුස්ම හිර වෙලා බලා. ඊට පස්සේ සතාව අරගෙන ඒගොල්ලෝ ආහාරය පිණිස එකතු කරනවා. ඉතින් ඒ එහෙම දේවලුත් ඉතින් ලෝකේ පිළියමක් නැති නිසා ලෝකේ කරනව ඇති. දැන් අපි මේ ඉන්න අපි හැමෝටමත් අපි මේ මරලා කන්න නැති වුණාට අපි කඩෙන් ගෙනල්ලා නේ මාළු ටික කරවල ටික කනවනේ නේ. එතකොට මේ ලෝකේ අපිට සම්පූර්ණයෙන්ම ඒවයින් ගැලවිලා ඉන්න ස්වභාවයක් නෑ. ඉතින් හරක් මරණ එක තහනම් කරලා ඉතින් මාළු කනවනේ හාමුදුරු ටික නේද? ඉතින් ඒ සතත් පව් මේ සතත් පව් ඔක්කොම ජීවියෝ තමයි. ඒ වුණාට අර ගුණයෙන් මානසික හද ගැස්මෙන් ලොකු වෙන ලොකු වෙන පාපයේ තියෙන බරපතලකමක් වැඩි වෙන ස්වභාවයකුත් තියෙනවා. මිනිස්සෙක් වෙන්න අලියෙක් වෙන්න ඒ මරණ තරමට ඒවයි තියෙන ජීව ශක්තිය වැඩි ස්වභාවයකුත් තියෙනවා. එහෙම නැහැ කියන්න බෑ. නමුත් හැම ජීවියෙක්ම එක හා සමානවම දඩුවමට බයයි කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් අර එක හාමුදුරු කෙනෙක් කිව්ව පාපයක් නැතුව මාළු කන්න ක්‍රමයක්. ඒ තමයි ඔය මේ කාලෙකට මේ මාළු වැඩි වුණාම මොහොතේදී මාළු ගොඩ ගන්නවලු. ගොඩ ගහලා වැල්ලේ මැරෙනවනේ. අන්නේ මාළු අරන් ගිහිල්ලා කෑවට පව් නෑ කියලා. එතකොට මරලා නෙමෙයි. යා වැල්ලේ. එතකොට අර එක සාවින්හන්සේ කෙනෙක් එහෙම කරලා තිබුණා. ආහාර දරිද්‍රතාවයක් ඇති කාලෙක ගිජුලිහිණියන් විසින් කාලා දාපු ඇටකටු ටික එකතු කරලා සෝදල පාත්‍රයක දාලා සුප් එකක් හදාගෙන බීලා තියෙනවා. එතකොට ඒකේ නේද කිසිම නෑ නිය ත්‍රිකෝටික පාරිශුද්ධ භාවයක් වගේ ඒකේ තියෙනවා. දැන් නම් ඉතින් එහෙම ත්‍රිකෝටික පාරිශුද්ධ භාවයක් නෑ කිසිම තැනක. දැන් අපිට වඩින්න කියලා දානෙට ඉව්වහම ඒක ත්‍රිකෝටික පාරිශුද්ධ භාවයක් නෑ අනිවාර්යෙන් දන්න ඕක අපිට ඉව්වේ කියලා. අන්න පින්ඩපාදේ වඩිද්දී හදිස්සියෙම ඒ මනුස්සය නොහිතන විදිහක දානයක් දුන්නොත් අන්න පොඩි ත්‍රිකෝටික පාරිශුද්ධ භාවයක් තියෙනවා. හැබැයි ඉතින් අපිට ආරාධනා කරලා යහු වෙලා තිබ්බහම ඒක ත්‍රිකෝටික පාරිශුද්ධ භාවය නෑ ආරාධනාවේ මත උයලා තියෙනවා. සමා වෙනුනේ ඉතින් මේ ලෝකය කියන්නේ මහා පුදුම පව්පින් වල මහා දෝලනයක් සිද්ධ වෙන සියලු ජීවීන්ගෙන් ඒ ප්‍රාණවයන් නිරුද්ධ වීමෙන් තොරව ජීවත් වෙන්න බැරි තත්ත්වයක ජීවත් වෙන වතුර කේතලේ ලිපේ තිබ්බත් ව්‍යංජනයක් හැදුවත් ඕකේ සතෙක් මැරෙනවා. නමුත් අපි කරන්න ඕන හිත හිතානම් හොඳ නැහැ. හිත හොඳ හිත හිතානම් හොඳ නැහැ. ජීවියගේ ප්‍රාණය තොර කරන්න. මොකද අපිත් අපේ ජීවිතයට කැමති නිසා අන් සත්වයන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න අපි පුළුවන් තරම් කැප වෙන්න ඕන. ඒ තමයි මිනිස්සෙගේ මිනිස් ගුණාංග. මිනිස්සෙගේ සුවිශේෂී ලක්ෂණය කන්න පුළුවන් එකවත් කතා කරන්න පුළුවන් එකවත් කොණ්ඩරැවුල කපා ගන්න පුළුවන් එකවත් නෙමෙයි. මේ හිතන්න පුළුවන් සත්‍ය තෝරගන්න පුළුවන් සාධාරණත්වයේ තෝරගන්න පුළුවන් හිතන්න පුළුවන් ගුණය තමයි මේ මිනිස්යාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. තව කාට හරි තියෙනවද මොනවා හරි කතා කරන්න? ඔහොම ඉඳගෙන අහන්න ප්‍රශ්න තියෙනවා නම් එන්නත් අහන්න. සක්කාය දිට්ඨිය කියන එක ලේ ඇට 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 මිදුලුත් එක්ක පවා මේක බැසගෙන තියෙන්නේ. මේ සත්ව විෂයත් කර්ම විෂයත් හරිය අචින්ත්‍ය ධර්ම කියලා හිතනවා. දැන් සමහර සත්තු ඉන්නවා, ඒ සතා හතරට විතර කැපුවොත් එහෙම ඒ කෑලි හතරෙන් තව සත්තු හතර දෙනෙක් නිර්මාණය වෙනවා. එහෙම සත්තු වර්ග ඉන්නවා. අර ගැඩිවිලෙක් වගේ එක සතෙක් ඉන්නවා. ඒ සතාව මෙහෙම කෑලි 10කට හරි කැපුවොත් ඒ කෑලි 10 තව සත්තු 10ක් බවට පත් වෙනවා. එතකොට කෙනෙක් ඇහුවොත් මේකේ තිබුණේ එක සක්කාය දිට්ඨියයිද? සක්කාය දිට්ඨි 10ක් තිබ්බද? කොහොමද ඒක වෙන්නේ කියලා. සත්ත්ව විෂය අචින්ත්‍ය ඒවා තියෙන ප්‍රභේදන විග්‍රහ කළා කරන්න බෑ. කර්ම විෂය අචින්ත්‍ය අචින්ත්‍ය දේවල් ඒවා සීමා කරන්න බැරි දේවල්. විෂමතා අප්‍රමාණයි. අපිට මෙතන උපතක් ඇති කරගන්න හරි නැති කරගන්න හරි නෙමෙයි අපිට ඕන, දුකින් නිදහස් වෙන්න. බුදු කෙනෙක් භවයෙන් භවයට යන උපතක් ඇත කියන තර්කයට ගුණයට ගෙනල්ලා දහමක් හැටියට පෙන්වන්නෙත් නෑ. උපතක් නැත මෙතනින් පස්සේ ස්වර්ගයේ ඉපදී මෙතනින් අස්සේ අවසන් වෙනවායි කියන තර්කයකට ගෙනල්ලා දාන්නේ නැහැ. මේ ධර්මය අවබෝධ කරගත්තොත් උපතක් තියෙනවා නම් උපත හොඳ වේවි. උපතක් නැත්තම් ඔබ මේ ආත්මභාවයේ සන්තෝෂයෙන් ජීවත් වෙවි කියන කාරණේ තමයි බුදුහාමුදුරුවෝ මතක් කරා. බුදුහාමුදුරුවෝ දකින්න නම් ධර්මයේ දෙස බලාගෙනම යන්න ඕනේ. අර අමගහේ ප්‍රශ්නේ තිබුණේ අචින්තයේසු ප්‍රසන්නාන විපාකෝ හෝති අචින්තයෝ කියන ගුණය තිබ්බේ. අචින්තිය නැද්ද? මේ අඹ ගසුත් හැර වෙනත් ගසුත් හැර තවත් ගස් ඇද්ද කියලා ඇසුවාම මේ දේවානම්පිස්ස මහරජතුමා කොහටද යන්නේ? අචින්තයට යනවා, අනන්තයට යනවා. අචින්තයේ සුපසන්නාන විපාකෝ හෝති අචින්තයෝ. ඔබ අනන්තයේ දෙස බැලුවොත් විපාකය අනන්තය වෙනවා. එතකොට අනන්ත වූ විපාකය කියලා කියන්නේ අකාලික බව. දැන් වෙලා තියෙන මොකද්ද? අපි අන්තේම වාසය කරනවා නේ. මොනවද අන්තේ? මොකද අන්තේ? මම වෙමි කියලා අන්තේ වාසය කරොත් දැන් අර අචින්තේ බලාගෙන යන අර තුන්වෙනි ගස් බලාගෙන යන්න. අඹත් නොවන, නොඹත් නොවන වෙනත් ගස් තිබේද කියලා ඒකම බලාගෙන යන්න, දියුණු කරගෙන යන්න. එතකොට එහෙම යනකොට මොකද්ද වෙන්නේ? ඒ වචනේ ඇත්තටම ඔබේ මමත්වයට දිරවන්නේ නැති වචනයක් ඒක. ඉන්ද්‍රිය ගෝචර වලට දිරවන්නේ නැහැ වචනේ. ඒ ගමන අපි යද්දී අපි එවැනි දෙයක් ඥානනය කරද්දී අර ඇලෙන ගැටෙන මනෝ සංචේතන ආහාරයෙන් පෝෂණය වෙවි, අන්තයකට බර වෙවි හිටපු මමත්වය දඟලනවා දියෙන් ගොඩට අදින මාළුවෙක් වාගේ. අපේ ගමන අපි යනවා, එයාගේ ගමන එයායි. මෙන්න මේ අකාලික පටිසෝතගාමි ප්‍රතිපදාව තමයි ලෝතර බුදු කෙනෙක් ලෝකට හෙළි කරපු ප්‍රතිපදාව. හැබැයි දැන් කෙනෙක් දාර්ශනිකව මේක ගත්තොත් දර්ශනයක් බවට පත් වෙනවා. මේක සංකල්පයක් වශයෙන් ගත්තොත් මේ කතාවත් තවත් චිත්‍ර කතාවක් වාගේ, චිත්‍රපටයක් වාගේ බණක්ම වෙනවා. ඒක මහ පුදුම දෙයක්. ඒ ගන්න විදිය දැන් බලන්න, බුදුහාමුදුරුවෝ ළඟින්ම ආශ්‍රය කරපු කොසල් මහරජතුමා නිවන් දකින්න ඇති හැටි, අඩුම තරමේ මාර්ගඵලයකට එන්න ඇති හැටි. තර්කයට භාජනය කරන්න පුළුවන් දෙයක් නොවන නිසා. ඒක අවබෝධ කරගත්තොත් ඔබ දුකෙන් නිදහස් වෙනවාමයි. තාම සරලයි, මාර්යාට නොපෙනෙන තැනක තමන්ගේ සිත පිහිටවන්න. මාර්යාට නොපෙනෙන තැනක තම සිත පිහිටවන්න. මාරයාට නොපෙනෙන තැනක ඔබ ජීවත් වන්න. ඔබට ඒ අවශ්‍යතාවය තමයි ඕන. බැහැ කියලා නිකන් ඉන්න නෙමෙයි, එහෙම තැනක් ලෝකේ හොයන්න ඕන. අන්න එයා තමයි නිර්වාණය අවබෝධ කරගන්නේ. දැන් අපි අය ඉන්නේ මාරයාට නොපෙනෙන තැනක් නැහැ, එයාගෙන් බේරෙන්න බැහැ කියන මතේ නේද ඉන්නේ. මාරයාගෙන් බේරෙන්න බැරි නම් නිවන් දකින්න බෑනේ. මාරයාගෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්න ඕන. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ කියලා කියන්නේ මාරයාට දකින්න බැරි දැනකට යන්න. ආධුනික උත්තරේ තේරෙන්නේ, ටිකක් ප්‍රබුද්ධ උත්තරේ තේරුම් ගන්න අමාරුයි. ඊටත් වඩා ප්‍රබුද්ධ උත්තරේ තේරුම් ගන්න උත්සාහ කරනවා, උත්සාහ කරනවා, තාම තේරෙන්නේ නැහැ අමුතුරු. පණ්ඩිත උත්තරේ අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මට මාවත් නැහැ. කුමන ධනයක්ද, කුමන නිලතලද, තානාන්තරද, ඥාතිගන්ද, බැඳීම්ද? අවබෝධයෙන් සිත පිහිටුවා ගන්නයි තියෙන්නේ. නොසැලෙන තැනක ඔබේ සිත තාම පිහිටවා ගන්න බැරි වුණාද? හිත දැඩි කරගන්නෙත් නැහැ, ගොඩාක්ම බුරුල් කරන්නෙත් නැහැ. ගොඩාක් දැඩි කරන්නෙත් නැහැ, ගොඩාක් බුරුල් කරන්නෙත් නැහැ. දක්ෂ වීණා වාදකයෙක් වගේ තමන්ගේ ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය ඇති වෙන විදියට එයා මනස ටියුන් කරගන්න දන්නවා, සුසර කරගන්න දන්නවා. වෑංජනේ රසට හදා ගන්න දන්නවා. ඇයි ඉතින් හිත රසට හදා ගන්න දන්නේ නැත්තේ? ඇඳුම පැළඳුම කොණ්ඩේ මූනේ බොහොම ලස්සනට හදා ගන්න දන්නවා. ඇයි හිත ලස්සනට හදා ගන්න දන්නේ නැත්තේ? ගේ දොර බොහෝ දෙනෙක් සමහර ඒකන්ද ලස්සනට පිරිසුදුව හදා ගන්න දන්නෝ. ඇයි හිත පිරිසුදුව ලස්සනට හදාගන්නේ නැත්තේ? ඉන්ද්‍රයන්ට බර නොවී, අන්තයකට බර නොවී හිත මුදවා ගන්නට ඕන. ආර්ය ප්‍රතිපදාව, අරහත් ප්‍රතිපදාව නිර්වචන නැති අකාලික අවේදීත සංඥා නිරෝධයෙන් වේදනා නිරෝධයෙන් නිපදුණු නිරෝධ ප්‍රතිපදාව හඳුනා ගන්න ඕන. අපේ ඥානය තමයි හැම විප්ලවයක්ම අපි ආධ්‍යාත්මය තුළ සිද්ධ කරන්නේ. එයාට ලැබෙන ඥානය තමයි එයාව හසුරවන්නේ. එහෙනම් විමුක්ති ඥාන, සම්‍යක් ඥාන, නිරෝධ ඥාන, අනිත්‍යයෙන් හටගත්ත ඥානයක් තියෙනද බලන්න. නිත්‍ය ඥානයක්ද අනිත්‍ය ඥානයක්ද ඔබට තියෙන්නේ කියලා. නිත්‍ය ඥානයක් මොනවද නිත්‍ය කරන්නේ? මේ ඉන්නේ මම, ඒක නිත්‍යයක්. ඊළඟට ඉතින් ඒ මම ඔස්සේ මේ ඉන්නේ මගේ ඇස, මේ ඉන්නේ මගේ කන, නාසය, දිව, ශරීරය. ඉතින් එහාට ගියාට පස්සේ මේ භාණ්ඩේ මගේ, මේ ඉඩම මගේ, මේ ගේදර මගේ, මේ වතු පිටි මගේ, මේ දරුවා මගේ, ඈ මිනිපිරි මගේ, මුණු පුරා මගේ, ඈ මේ ශරීරය. දැන් බලන්න නිත්‍ය ඥානයක්ද ඔබට තියෙන, අනිත්‍ය ඥානයක්ද කියලා. දුක් විඳින දැන නම් ඔන්න පේනවා නිත්‍ය ඥානයක් තියෙන්නේ කියලා. මොකද රතියා ජායති සෝකෝ, අල්ලගත්ත දෙයක් නම් ඒ තුළින් වඬ සෝකේ හට ගන්නවා. හේමතෝ ජායති සෝකෝ, මේ ලෝකේ ඔගොල්ලෝ විශ්වාස කරනවද කෙනෙක් කෙනෙකුට ප්‍රේම කරනවා කියලා? මට නම් එහෙම කෙනෙක් හම්බෙලා නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ටම ප්‍රේම කරනවා තමයි කරන්නේ. ගෑනු ළමයි සල්ලිකාර කොල්ලෙක් හොයන්නේ ඇයි? කොල්ලට ප්‍රේම කරන්නද? එයාටම ප්‍රේම කරගන්න. ඒ වගේම කොල්ලෝ දේපල තියෙන කෙල්ලෙක් හොයන්නේ ඇයි? ඒගොල්ලන්ටම ටෙම් කරගන්න. ඇයි කොල්ලෝ ලස්සන කෙල්ලෙක්ම හොයන්නේ? ඒගොල්ලන්ගේම ඉන්ද්‍රියන් ටික සතුටු කරගන්න. ඇයි ලස්සන කොල්ලෙක්ම හොයන්නේ? දැන් සමහර කට්ටිය ඉන්න කැත කොල්ලෝ වෙන කට්ටිය ඉන්නවා. ඒකට හේතුව මොකද කියලා අහුවාම කියනවා, දෙන්නත් එක්ක පාර යනකොට මං කැපිලා පේනවනේ. ඕ එහෙම යාර, එහෙම තමයි අදහස. කළු කොල්ලෙක් බැඳගත්තම් මං කැපිලා පේනවලු. ලස්සන කොල්ලෙක් එක්ක යනකොට කැපිලා පේන්නේ නැහැ. ඒකත් පොඩි උපායයක්. එහෙම නැත්තම් කියන දේ අහගෙන ඉන්නවා, වෙන වෙන කෙල්ලෝ බස්සේ යන්නේ නැහැ. එතකොට ඌ මං කියන දේ අහගෙන ඉන්නවා ගෙදරට එලා කියලා. එහෙමත් හිතන කට්ටිය ඉන්නවා. මොකද ලස්සන කොල්ලෙක් අල්ලගත්තාම මේ බේර ගන්න බෑ. මරි යාට කෙල්ල වැඩිනේ. ඔව්. එහෙනම් අලුත් අලුත් විලාසිතා තියෙනවා. ඒ එක එක දේවල් වලට තමයි බුදුහාමුදුරු දේශනා කරන රූපෙට කැමති අය රූපෙ තියෙනකන් ඉදී. බලයට කැමති අය බලය තියෙනකන් ඉදී. ධනයට කැමති අය ධනය තියෙනකන් ඉදී. මේ ලෝකෙ තියෙන මහා මායාකාරී ස්වභාවය. හිතේ ස්වභාවය, මානව ගුණය. ඒ හිත බැඳෙනවා. හිත බැඳුනට පස්සේ ඉතින් එයා කියනවා මේ පුදුම බැඳීමක් තියෙන කියලා. මොකද්ද බැඳීම? පංචකාමී බැඳීම. නමුත් මේ පංචකාමීන් එහා ගීපු බැඳීමක් තියෙනවා. සද්ධර්මය අවබෝධ කරගත්තට පස්සේ අවිච්ච ප්‍රසාදයක් කියන්නේ ඒ බැඳීම අර සියලු බැඳීම් වලට වඩා ඉහළයි. එයින් හටගන්නා වූ තුරුණුවන් කෙරෙහි හටගන්නා වූ ශ්‍රද්ධාව මහා අපරිමිතයි. ඒක හදපත්ලෙම හටගත්ත අවබෝධාත්මක පැහැදීමක්. ඒක මේ හුදෙක් වින්දනයක් සඳහාවත් තම ලාභය ප්‍රයෝජනය සඳහාවත් හටගන්නා වූ ප්‍රසාදයක් නොවේ. ඒක ඒ ගැඹුරුම හදවත ඒ අවබෝධය තුළින් එයා දකිනවා මේ අවබෝධය මේ මගේ ගුරුවරයා ළඟත් තියෙනවා, මේ දර්ශනය තුලත් තියෙනවා. මෙතන මේ චේතනාවක් නැති අවදිය මේ කෙනා ළඟත් මේක තියෙනවා නේද කියලා එයා දන්නවා. චිත්ත පාරිශුද්ධත්වය හොඳයි කියලා දන්නවා. අවසාන සිතිවිල්ලෙන් හොඳයි, ධර්ම අවබෝධය වෙච්චයි මම මගේ දරුවෝ හැටියට සලකනවා, එහෙම නැත්නම් සහෝදරයෝ හැටියට සලකනවා, එහෙම නැත්නම් මව්පියෝ හැටියට සලකනවා, එහෙම නැත්නම් ශ්‍රාවකයෝ හැටියට සලකන. මොකද හේතුව ඒගොල්ලෝ කොච්චර නපුරුණත් අවසාන චිත්තයෙන් හරි මේගොල්ලෝ නිවැරදි තැනට සාධාරණ තැනට එනවා කියලා දන්නවා. මරන්න හිතුණත් අවසාන වැඩක් නැහැ කියලා ඕක ඇතරලා දාන. මොකද අවසාන චිත්තේ පාරිශුද්ධ වෙනවා. දැන් අවසාන චිත්ත පිරිසුදු නැත්තම් උඩින් හොඳින් කතා කළා යටින් ෂුවර් නෑ. ඒ නිසා අනාගතයේදී මං හිතන්නේ එහෙම යුගයක් බිහි වෙයි කියලා හිතෙනවා. මේ මාර්ගඵලලාභියෙක් හොයලා මාර්ගඵල ලබලද නැද්ද කියලා බලලා විවාහ කරගන්න කසාද බඳින ස්වභාවයකට අනාගතයේදී එයි කියලා. මොකද දැන් ඔය දැන් බුරුමේ වගේ තියෙනවා, මහාන වෙලා ඉන්න ඕන විවාහයක් වෙන්න, රජයේ රස්සාවක් ගන්න, අවුරුදු දෙකකට වඩා තුනකට වඩා මහාන වෙලා ඉඳලා තියෙන්න ඕන. නැත්තම් බෑ. පිරිමි හැම කෙනෙක්ම මහන වෙන්න ඕන. ඒ යුගයේ ලංකාවටත් ආවොත් හොඳ නැද්ද? බොහොම හොඳයි. මේ තාවකාලික පැවිද්ද හරිය මෙහෙ වුණත් ඇති කරාම මේ සමහර ඉන්න මේ පුජ්‍යලය මේවට විරුද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම හොඳයි ටික කාලයකට හරි ඒගොල්ලෝ මහන වෙලා මේ පැවිදි අත්දැකීමක් ලබලා සංවරයක් ලබලා යනකොට හොඳයි. දැන් වෙලා තියෙන්නේ දැන් මහන වෙලා සිවුරු ඇරලා යන අය නම් මහන නොවෙච්ච අයට වඩා සෞතුයි. ඒකට හේතුව ඒ රටවල් වල තියෙන්නේ භික්ෂුවට භික්ෂු අධ්‍යයනයක් අධ්‍යාපනයක්. මේ රටේ තියෙන්නේ භික්ෂුවටත් O-level, A-level, University. මේ රටේ තියෙන පිරිවෙන් ගියොත් පිරිහිලාම තමයි නතර වෙන්නේ. ඒ නිසා ඒ විදිහට මේ රටවල් සැකසෙන්න ඕන. අපි කල්පනා කරලා බලන්න ඕන ඇයි අපිට මේ දේවල් ඔක්කොම කියලා. ඒ නිසා සාර්ථකත්වය හැම පැත්තෙම ඔබ පතුරවා ගන්න. ඔබේ නියපොත්තු කපන තැන ඉඳලා, දත් ටික මදින තැන ඉඳලා, කොණ්ඩෙ පීරන තැන ඉඳලා, තමන් නිදන කාමරයේ ඉඳලා, තමන්ගේ නිවසේ ඉඳලා, වත්තේ වටපිටාවේ ඉඳලා පුළුවන් තරම් සාර්ථකත්වය වතුරවා ගන්න පෙන්වන්න ඕන ප්‍රායෝගිකව. අන්න එතකොට තමයි යා නියම බුද්ධස්සාවක. ඒ කියන්නේ ඔබ නිතරම අහලා බලන්න මෙතෙන්ට බුදුහාමුදුරුව වැඩියෝ සන්තෝෂ වේද? මගේ කාමරේ බලන්න බුදුහාමුදුරුව වැඩියෝ සන්තෝෂ වේද? ඔබට හිතෙනව නම් අත උස්සන්න බලන්න. ඈ ඒක නලුනු ලියඟ බින්දුර ගහගෙන මේ කරගෙන තියනවාද ලස්සනට පිළිවෙලට බුදු කුටියක් හරි බුද්ධ රූපයක හරි තියාගෙන බොහොම පවිත්‍රව පිරිසිදුව තියාගෙන ඉන්න දැනන්න ඒ බුදුහාමුදුරු කෙනෙකුට උනත් ඇවිල්ලා එබිල බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. තමගේ ගෙදරට ඕනම වෙලාවක බුදු කෙනෙක් රාතන් වහන්සේ කෙනෙක් වැඩියා වඩින්න කියලා එන්න පුළුවන්ද? එහෙම වඩින්න බෑ සමහර තැන්වල. අනේ ගේ හැමතැනම අවුල් වෙලා තියෙනවා. වඩින්න නිකන් වල් කපල යනවා වගේ යන්න ඕන ගෙවල් ඇතුළට. මෙන්න මේවට තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ වගේම තමන්ගේ දහමට අනුව දැන් අපි නිරන්තරයෙන්ම කියන්නේ. නමුත් අපි ඔය ජීවිතයට අරුතක් වෙන පොත්වල එහෙම අපි කියලා දීලා තියෙනවා ගොඩාක්. ජීවිත කළමනාකරණය කරන්න ඕමනා විදියට ඔය සිංහාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, කාලාම සූත්‍රය, මහා මංගල සූත්‍ර ආදී තියෙන කරුණු එකතු කරලා බින්නතුන ජීවිත හදාගන්න ඒ සම්මුති දේවල් අපි උගන්ලා තියෙනවා නිතර මේ දේශනෙන් කතා කරේ නැති වුණාට. ඒ වයින් හදාගන්නවා. ඒ ටික ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. අන්ධර්මයේ තුල ජීවත් වෙනවා. දැන් ධර්මයේ තුල ජීවත් වෙන කෙනා අධර්මවාදී පුජ්‍යලාට යටත් වෙන්න ඕනද? නෑ. අධර්මවාදී පුජ්‍යලාට වඩා උසස් එයා. එයාට පුළුවන් අධර්මවාදී පුජ්‍යලයාත් කන්ට්‍රෝල් එකට අරගෙන කටයුතු කරන්න. එයාගේ තියෙන අධර්මවාදී සිතක් තිබුණොත් ඒ සිත පෙරලන්න පුළුවන් මෙයාට. මොකද හේතුව මෙයා මාර බන්ධනයත් එක්ක සටන් කරලා ජයගත්ත නිසා. ඊට පස්සේ එළියේ ඉන්නේ මාරයත් එක්ක. දැන් මේ ඉන්නේ හැම මිනිස්සෙකම මාරේ. ඒගොල්ල සමහර අය නම් පච්චත් කොටා ගන්න කොහොමද මරුවා සමග වාසය කියලා. පච්ච කොටා ගත්තේ නැති වුණත් සියලු දෙනාම මරුවා සමග තමයි වාසය. පුහුදුන් හැම කෙනාම මරුවා සමග වාසය. එහෙමනම් අපි මේ ඉස්සරහා ආශ්‍රය කරන්නේ කතා කරන්නේ මරුවෙක් එක්ක කියලා හිතන්නවා. ගෙදර ස්වාමියා වුණත් පුතජ්ජනේන්න ඔන්න මාරයා එනවා කියලා කිව්වට කමක්. තමන්ගේ බිරිඳ හරි පුතජ්ජන නම් ඔන්න මාර දූතිකා වෙනවා කියලා හිතුවට කමක් නැහැ. ඇයින්නේම කියලා ගුටි කාලා මෙහෙට ආය නැහැ. සමහරලාට කියන දේ අහන්න තිබු දරුවෝ වෙන වෙලාවල් වල සමහර අම්මල තාත්තල කියන අවස්ථාවල් අපිට ඇහිලා තියෙනවා. එන්නේ මාරයා. අපි ඔය කන්න හැදිච්ච එකා කියලා කියනවා. ඔබේ වාසය බුදුරජාණන් වහන්සේ සමගද මාරයා සමගද? මමත් කාලයක් මාරයා සමග වාසය කරා. මාරයා පුදුම දුක් දුන්නේ. කරත්තේ බැඳගත්ත ගුණාගින් වගේ මගෙන් වැඩගත්තා. පස්සේ මම එයාගේ නිදහස් වෙලා මම දැන් බුදුරජාණන් වහන්සේ සමග වාසය වැඩ කරනවා. ඔබේ පීඩනය දැල්වෙන ඒ හිතටම ඔබ ඉලක්ක කරගන්න. ඒ හිතේම කවර බැඳීම් මුල් කරගෙනද මේ අපා මෙතන ජීවත් වෙන්නේ කියලා බලන්න. ඒ සැපයුම් මාර්ග විදර්ශනාවෙන් දුරු කරලා දාන්න. දැන් මේ යටේ යුද්ධ නැති කරපු විදිහම තමයි හිතේ යුද්ධ නැති කරන්න තියෙන්නේ. දැන් බලන්න අපි ස්තුතිවන්ත වෙන්න ඕන රටක් සාමකාමී කරන ඕනම කෙනෙකුට. එයා කරේ වැඩේ තමයි බොහොම තාක්ෂණික ආකාරයේ සැපයුම් මාර්ග විනාශ කළා. යුද නැව් ආයුධ එන දේවල් ඒ වගේ දේවල් ඒගොල්ලන්ට සපයන දේවල් සියල්ලක්ම සපවුන් මාර්ග නැති කරලා දැම්මා. දැන් ඔබේ මාරයත් පෝෂණය වෙන්නේ මොනවද? මොනවෙන්ද? ඔබගේ දික්ටි නිසා. සංකල්පවල දැඩි බව නිසා, ඒ සංකල්පවල දැඩි බව සාරය උරාගෙන තමයි මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. අන්නේ ආහාරයේ භුක්ති විඳින්න තමයි මේ සක්කාය දිට්ඨිය ඉන්නේ. දැන් අපි මේ නිස්සාරත්වයේ ධර්මය, අසාරත්වයේ ධර්මය, අනිත්‍යතාවයේ ලෝකයේ තියෙන ධර්මය, දුක්ඛතාවයේ අනාත්මතාවයේ තියෙනා වූ මේ ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරගෙන යනකොට මේ සිත විවෘත වෙනවා, ඥානය උදා වෙනවා. අර අවිද්‍යාවෙන් කැටි කරලා ගන්න අර චේතනාව ගුල ගන්න බෑ. ගන්න බැරි වෙනකොට මායයට කන්න දෙයක් නැති වෙනවා, බඩිකින් වෙනවා. මායයට ඔරොත්තු දෙන්නේ නැති පරිසරයක් ඇති වෙනවා. ඊට පස්සේ මායය පලා යනවා. අපි කොහොමද දන්නවා ගහක කොළක ඉන්න සතෙක් වේවා, ශරීරයට ඇති වෙන රෝගයක් වේවා, ප්‍රතිජීවක ඖෂධයක් අපි එක් කරන්න ඕන ඒ වෛරසය, ඒ සතාව නැති කරන්න. එයාට ඔරොත්තු දෙන්නේ නැති එකක් දාන්න ඕන. එතකොට තමයි ප්‍රතිජීවය වෙන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්නවා දුක හැදෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මායя පෝෂණය වෙන්නේ කොහොමද? ඒකට අපි දානවා ප්‍රතිජීවක ඖෂධයක් දාන්න. එතකොට මේ ධර්මයෙන් නිරන්තරයෙන්ම ඔබට නොතේරෙනවා, නොහැටෙනවා, අකාලිකව පවතිනවා, අවේදීත පවතිනවා, අනන්තය කොට පවතිනවා කියලා මේ පෙන්නන සෑම ධර්මතාවයකින්ම අවදියට පත් වෙන්න අර මායාවේ පෝෂණය අඩු වෙනවා. විද්‍යාව උපදින්න මායයට එතන වාසය කරන්න පහසුවක් නෑ. අවිද්‍යාව තියෙන කරණම් ගහගා ඉන්නේ මායයා. ජීවිතේ පීඩා දැනෙන්න ඕන. ඒ පීඩා මත හොඳ විදර්ශනාවක් වඩන්න ඕන. ඒ විදර්ශනාව මත තමයි ජීවිතය ජය ගන්න සද්ධර්මයේ මුණ ගැහෙන්න ඕන. එවිට තමයි ඇතු ජීවිතය ජය ගන්න. මෙතන ඉන්න බොහෝ දෙනාට ජීවිතය ගත කරගෙන ආපු කාලය තුළ මැරෙන්න හිතෙනු අවස්ථා බොහෝ ඇති. සිය දිවි හානි කරගන්න හිතුණු අවස්ථා බොහෝ ඇති. හිතට ගතට දරා ගන්න බැරි දුක් වේදනා බොහෝ විදිහින් ඇති. දැන් නම් මොකුත් නැහැ නේ. දැන් hina වෙවි ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. සෑම සතුටක්ම ඔබ ළඟින් මැකී ගියා වාගේම සෑම දුකක්මත් ඔබ ළඟින් මැකී යනවා. ජීවිතේ හරියටම අවබෝධ කරගත්තාම මැකී යනකම් බලාගෙන ඉන්න දෙයක් නැක් ගන්නෙම නැතුව වාසය කරන්න පුළුවන්. සාම්පුරුෂයා හරි කිව්වොත් මයි යන්න මේ ඉන්න බෑ. ඔයාට ඇඳුම් කීයක් බෑග් එකට දාලා ඕනද කියලා. ඊට පස්සේ ඇයි යකින්නේ මාව යනකොට දුක නැද්ද ඔබට? මම මොකට දුක් වෙන්නේ? ආවෙදනේ යන්නේ තනියෙ. මේ తాවකාලික බස් හෝල්ඩ් එකක්. ඉතින් එයාගේ බස් එක ආවම එයා යනවා. මගේ බස් එක ආවම මම යනවා. මරණයට වුණත් මුහුණ දෙන මහා පුදුම මිනිස්සු ඉන්නෝ අමුතු විදියකට. අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද ජීවිතේ එපා වෙලාද දන්නේ. මම දැක්ක පෞගේ ගාල චීනේ තමන්ගේ බිරිඳත් සැප වැළඳගෙන, ඒ වගේම මව්පියන්ටත් වැඳලා, තමන්ගේ දුවත් ගෙත් මූණ සිපගෙන පස්සේ දුවව බලාගන්න මේ කියන අවවාද අනුශාසනාත් කරා. පොඩි දුවා බයි බයි කියලා අතත් වනනු. අරයා බයි බයි කියලා යනවා ගිහිල්ලා. චීනයේ ඉතින් තියෙන ෂණිකෝම් වෙඩි තියලා දානවා, ඉල්ලල මරලා දානවා, මේ වගේ දේවල් කරනවා. එයා මුහුණ දෙනවා. අපූර්ව මිනිස්සු ලෝකෙ ඉන්න. මන් දන්නේ ඒක ධර්ම අවබෝධයද නැද්ද කියන්නේ. ඔවුන් ඒ හිතෙන් පිටින් මවා ගන්න දේවල්. සමහර අයගේ දුක පෙන්වන්න නැතුව ඉන්නේ දරුවන්ට දුක දැනේ කියලා. ඒ වගේ. ඒක පිටින් මවාගත් දෙයක්. සැබෑ සිත් සතන් මහා පුදුම විදියට කම්පණය වෙනවා. අපි ඉන්න තැනක් එහෙම කොටු කරගන්නේ ඇයි? අනන්ත විශ්වයක අයිතියක් ඔබට තියෙද්දි එක තැනකට આવી කොටු වෙන්නේ නේ? දැන් සමහරලාට මේ අවබෝධයටපත් වෙච්ච කෙනත් එයා හිතනවා ඇති, දැන් මම කොහොමද මොනවද කරන්න ඕන? මෙච්චරයි කියන්න තියෙන්නේ, මේ සියල්ල ඔබගේ. ඔබට අවශ්‍ය නම් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඔබට අනවශ්‍ය නම් කිසිවක් නොකර ඉන්නත් පුළුවන්. එහෙම නිදහසක් ලෝකෙ ලැබුණොත් මිනිස්සු මොනතරම් සහනශීලී වෙයිද කියලා ඔබ දන්නවද? ඇයි අපේ මනස අපේ ඥානයේ පර්චස් 10කට 20කට පටු කරන්නේ? මේ අනන්ත විශ්වයේ අයිතියක් තියෙද්දි, මේ අනන්ත විශ්වයේ ගහකොළ ඇලදොල ගංගා ඔක්කොම දේවලුත් එක්ක ලෝකයයි විශ්වයයි සියල්ලම අයිතිව තියෙද්දි ඇයි ඔබ පර්චස් 10කට 20කට අක්කරයකට 2කට 5කට කොටුනේ? ඇයි දැන් ඇත්තටම එයා ඉන්නේ අයිති කියන තැනද අයිති නැහැ කියන තැනද? ඈ විශ්වයම අයිති කියන තැනද ඉන්නේ අයිති නැහැ කියන තැනද? අයිති කියන තැන. අයිති නැහැ කියන තැන. ඈ ඒ දෙකේම නැහැ. ඒක තමයි අයිතිය. ඒ අයිතිය දැනෙන්නේ අපිට ඒ දෙකේම නැති නිසා. ඒක නේද? දැන් මෙතෙන්ට විශේෂඥයෙක් කරේ, ඔය මනෝවිද්‍යා පරීක්ෂකයෙක් කරේ, කවුරු හරි ආවොත් එහෙම ඔයගොල්ලෝගෙන් ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරාම පේන්න ඕන ආනන්ද හැඳුරගේ ශාවකයෝ සෑහෙන ඉන්ටෙලිජන් කියලා පේන්න ඕන. නැත්තම් මං අනාදයි. දැන් අර ඒක කණ්ඩායමක් ඇවිල්ලා පරීක්ෂණය කරගෙනත් ගියා, මෙහි භාවනා කරන එවුන්ගේ මොලේ කොයි වගේද කියලා. මනෝ විද්‍යා පරීක්ෂණයක් කරන කට්ටිය ඔක ඇමරිකාවට ගෙනිනව දත්ත. මේ රටේ අයගේ මතක ශක්තිය, නිර්මාණශීලී ශක්තිය මේ කට්ටිය. කියන්නේ ඔබ සැබෑ බෞද්ධයෙක් සහ සාර්ථකත්වයක් භවනා කරන කෙනෙක් කියන කෙනා එයා පෙන්වන්න ඕන මම ධර්මය තුලින් සාර්ථකයි කියලා. ඔප්පු කළ පෙන්වන්න ඕන. දැන් මම පෙන්වලා තියෙනවද නැද්ද? පෙන්වලා තියෙනවා. අමාරුවෙන් හරි, දායකයෝ සලකන නිසා හරි, හාමුදුරුවන්ට ලස්සනට පන්සලක් තියෙන තුන්වන් සරණේ මගේ නෙමෙයි. හාමුදුරන්ට වාහනයක් තියෙනවා. ඒක ඉතින් හිතපු වාහනේම නෙමෙයි, මොකක් හරි වාහනයක් තියෙනවා නේද? හිතනේව ගන්න දෙන්නේ අපිට. හාමුදුරන්ට ලොකු වැඩි කියනවා. එහෙම එකක් තියෙනවා. බලමු හිතනේකුත් ගමන් සරාදී. ඈ තියෙනවා. ඊට පස්සේ තව හදා ගන්න ඕන අර බුදුජානනහන්සේ වගේ ඒක යුගයේදී කරපු කැපවීම නිසා උන්වහන්සේගේ ආයුෂත් අවුරුදු 80කට සීමා වුණා. හරි මොකක් හරි වුණා. මොකද හේතුව සායවසක දීපු අධික දුක් ගැහැටත් බුද්ධ කාලය තුල මේ දුහුවිලි කාගෙන ගමින් ගමට රටින් රටට ගිහිල්ලා බණ කියපු වෙහෙසත් නිසා අවුරුදු 80 දී අනේ පිරුණුවම් පෑවා. තා අවුරුදු 20ක් හිටියනම් මොකද වෙන්නේ? ඈ තා අවුරුදු 40ක් ඉන්න තිබ්බා වුණා. 120ක් විතර ආයු කාලයේ කාලේ තව අවුරුදු 40කුත් හිටියනම් මේ ප්‍රඥා උදා කරගන්න මනුෂ්‍ය අතිශයින්ම පුළුල් මනෝවිද්‍යාඥයෙක් වෙන්න ඕන. මං අපේ කට්ටිය හදන්නේ මෝඩේ, අවිද්‍යාසහගත පුද්ගලයේ, මිත්‍යා දෘෂ්ටිකේ. එක බොරුවක් කිව්වොත් මාගේ සැබෑ ශ්‍රාවකයා බොරු 10ක් කිය යුතුයි. තේරුණානේ? බොරු 1000ක් කිව යුතුයි. ඇයි ඒ? අපි බොරු කියලා සත්‍යයයි පිහිටවන්නේ ඉහළ. ඒ ඇත්ත බොරු කියලා අසත්‍යයයි පිහිටවන්නේ. ඒකයි වෙනස. ඒ නිසයි කියන්නේ අසත්‍යවාදී පුජ්‍යලා එක බොරුවක් කිව්වොත් සත්‍යවාදී පුජ්‍යලා බොරු 1000ක් කිව යුතුයි. වැරදිද? වැරදි නෑ. එසේ කළොත් පමණයි ලෝකේ සත්‍ය පවතින්නේ. මට මතකයි ඒ කාලේ මට මේ පිරිවෙන් යන කාලේම පොඩි හාමුදුරගෙන බොරුවක් කියලා මට ගැස්සුවා. ගහලා මිනිහා නිකන් ඉන්නේ උජුත් අඩවනවා. මං ගැස්සුවා කොහොමරි කියලා. ආ ඉතපන්කෝ කියලා මාත් හිටියා. මාත් ඔය විදිහට මේකක් කරලා දැන් ඔයා කරපු දේ මේ අලු ප්‍රතික්‍රියාවල එක සින්දුන්නා. දීලා දැන් මට නිරපරාධ ගැස්සුවා. එයි මට ගැස්සුවා කියලා. අර මගු අර එදා ගැස්සුවේ මට. ඒකට ආයිකක් කරන්න කිව්ව මං ආයිකක් කරන්න කිව්ව මං කිව්වා ආයිකක් කරන්න මං ඩබල් කරනවා එහෙම. එතකොට නතර වෙනවා. එහෙම තමයි පාලනය කරගන්නවා. අපේ ගෙදර ඒ දවස්වල මේ චණ්ඩිය වෙලා හිටියේ අපේ මල්ලේ. අපේ අම්ම උනත් කියන හොහෝ උඩ මූ කරන්න පව් අතට අවුන එකෙන් ගානවා කිව්වා. දැන් ඌ බය හැමෙනවා. මං කල්පනා කළා හා හා හරි හරි අතට ඕන එකෙන් ගහන එක තමයි මේ චණ්ඩිගම කියන්නේ. රයිට්. මම බලාගන්න. දවසක් ආවා අක්කයි මල්ලි දෙන්න රණ්ඩුවට දුන්න ගඩොල් ගැට වලින් දෙන්නට හොදට. එදා ඉඳලා බයයි. ඈ එදා ඉඳලා බයයි. මේ චණ්ඩිගම කියන්නේ අතට ඕන එකෙන් ගන්න. ආ මම බලාගන්න. පොඩි කමට ඔය වගේ දේවල් හිතලා තියෙනවා. ඈ පොඩි කමට එහෙම හිතලා තියෙනවා. ඔබ තමයි කියන්නේ තැලෙන තැලන තරමට පන්නරේ ලැබෙනවා හොඳ යකඩ. තැලෙන තරමට හොඳ පන්නරයක් ලැබෙනවා යකඩ. ජීවිතේ හිම වෙන්න ඕන. වැටෙන්නේ. අපි ඉස්සරහට ගෙනාවේ අපි ඔළුවත ගාපු අයට වඩා අපිට ටොකු වෙනපු අය. ඒගොල්ලෝ තමයි අපිට හිතන්න පුරුදු කරේ. අර ඒක ආරාමයක ඉඳලා තියෙන ඒ හාමුදුරන්ට බැනවදින ගෝලේ. හාමුදුරු ටික ඔක්කොම එකතු වෙලා කිව්වලු ඒ හාමුදුරු අයින් කරන්න කියලා පන්සලෙන්. ලොකු හාමුදුරු කිව්වලු ඒ මිනිහා අයින් කරන්න බෑ කිව්වලු. මොකද කියලා ඇහුවා. ඒ තමයි මගේ ගුරුවරයා කිව්වලු. මොකද මට ඉවසීම, මගේ තියෙන මානසික සම්බරතාවය, අවබෝධන වූ කොටස් පිළිබඳව මට අවබෝධය ලබා දෙන්නේ ඔහු. දැන් ගොඩාක් නපුරු ස්වාමිපුරුෂවරු හිටපු නෝනලා ගොඩාක් දෙනෙක් නිවන් දැකලා. දරුණු ස්වාමිපුරුෂවරු හිටපු ගොඩාක් දෙනෙක් නිවන් දැකලා මේ වෙනකොට. ඇයි? නිවන් දැක්කට පස්සේ මම කියන ඔබව ඇත්තටම අපි නෙමෙයි නිවන් දැක්කුවේ. ඔබේ ස්වාමිපුරුෂයා. අපි සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය කියලා දුන්නේ. පළවෙනි සත්‍යය කියන්නේ ඔබේ ස්වාමිපුරුෂයා, දුක්ඛ සත්‍යය කියන්නේ එයා. ඒ වගේම දරුණු නෝනලා ඉන්න මහත්තුරු නිවන් දැකලා. ගොඩාක් දෙනේ. මහත්තුරු ඉතින් එනවා අඩු එකක් පිරිමි ජනගහණය අඩුයි. ඒක ප්‍රතිශතයක් වශයෙන්. ඊට පස්සේ පිරිමි ජනගහණය වේලාසරි මැරිලා. මේ කාන්තාවන්ට වඩා අවුරුදු 10කට 20කට කලින් සෙත්ත පෝච්චි වෙනවා පිරිමි. මොකද හේතුව අර අමෘතේ පානය කරනෝනේ හැමදාම. සිගරට් පානය කරන අමෘතේ පානය කරලා මෙතන වුණත් ගණන් ඇදුවොත් එහෙම මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඉන්න ස්වාමියා නැති වෙලා හතේනේ. ඒකට හේතුව නෝන ඉන්නේ. ඒකට හේතුව ඒගොල්ලෝ මේක. ඒක එක කාරණයක්. අනිත් එක පිරිමි අය පන්සල් ආශ්‍රයෙන් හරේ මෙහි ජීවත් වෙලා මේ පන්සල් වල කරන හොර වැඩ, පොඩා වැඩ දන්නු. ඒ නිසා ඔය හාමුදුරුව කියන බණ මන් දන්නේ නැතේ. එහෙනම් මොකද හාමුදුරුවත් එක්ක එකද සිගරට් එක ගන්න කට්ටිය. ඒගොල්ලොත් එන්නේ නැහැ. ඊළඟට ඒගොල්ලන්ගේ දුකට පිහිට අර මද්ද්‍රව්‍ය වර්ග පිහිට කරගන්න නිසා ප්‍රඥාව හීන වෙලා දුර්වල වෙලා තියෙනවා. දැන් අපි මෙහෙවම මෙහෙම මැරිලා ගිහිල්ලා යනවා කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඉතින් මේ කාන්තාව තමයි අපේ රටේ මද්ද්‍රව්‍ය වලට බැහැවුන්නේ. ඩිංග ඩිංග හරි නුවණ වර්ධනය කරගත්තා. ජීවිතය පිළිබඳව යම් විවේකී බුද්ධියකින් බලද්දි ගොඩාක් හදවතට දුක දැනුණ, වේදනා දැනුණ, ලෝකේ දිගපල්ල ගැන හිතන්න පුරුදු වුණා. ගෙදර රේඩියකින් හරි බණපදයක් පොඩ්ඩක් පොඩ්ඩක් හරි ඇහුවා. අර මිනිස්සයා කරත්තය අදගෙන යන ගුණා වගේ හැමදාම රස්සාවට දුවනවා, ගෙදර එනවා, රස්සාවට දුවනවා, ගෙදර එනවා. ඒ මිනිස්සයා දන්නෙත් නැහැ මේ මිනිස්සේ ජීවත් වෙන්නේ මොකටද කියලා. ඒ නිසා පිරිමි ජනගහණය නිවන් දකින්නවා අඩුයි. නැත්තෙම නැහැ. යම් ප්‍රතිශතයක් ඉන්නවා. ඉතින් එන පිරිසත් අඩුයි, දඟන පිරිසත් අඩුයි. ඒකයි තත්ත්වය. දැන් පින්නතුන්ට තේරෙනව නේද අපිට අවබෝධ කරගන්න පුළුවන් දහම තියෙනවා. ඔබේ සංකල්ප ඇවිල්ලා හරස් වෙයි. මේක ඇත්තක්ද? කලබල වෙන්න එපා තීරණය කරන්න. ඔය නවකයන්ට කියන්නේ මේක මෙහෙම වෙන්න පුළුවන්ද? කලබල වෙන්න එපා තීරණය කරන්න. හෙමින් අහන්න. කවුරුවත් මේක මුලින්ම ආපු දාස්සල මේක පිළිගත්ත කෙනෙක් නෑ. ඔක්කොම සැකෙන්, කුතුහලයෙන්, ප්‍රතික්ෂේපයෙන් බලපු අය. මමත් එහෙමයි. මමත් සැකෙන්, කුතුහලයෙන් මමත් ගියේ මොකද්ද මේ විකෘති බණ විකෘති කරන බණ කියලා බලන්න ගියේ. විකෘති බණක් කියන මොකද්ද මේ කියලා බලන්න ගියේ. අවබෝධ වුණා. අවබෝධ වුණාට පස්සේ තමයි තේරුම් ගත්තේ විකෘතිය තිබ්බේ මන් ළඟා කියලා. දැන් මේ කුදුන් ලෝකයේ අය ඔක්කොම හිතන්නේ මේ මේ බණ භාවනාවල් වලට එන කට්ටියට පිස්සු කියලා. එහෙම නේද හිතන්නේ? මොකද හේතුව? ඒ ඇත්තන්ට ඒ අදාළ පිස්සුව තියෙන නිසා. අපි නිහඬව සංසුන්ව ඉන්නකොට තමයි බලන්නේ ඇයි අපි විකෘතිද කියලා. තමන් ධර්මයේ බලාගෙන, ධර්මයේ දිහා බලාගෙන හැඩගැහෙන්න, සමාජයේ ලෝකයේ මිනිසුන් දිහා බලාගෙන හැඩගැහෙන්න එපා. අපිටත් ගොඩක් දෙනෙක් කිව්ව සමාජයේ හැටියට හැඩගැහෙන, කාලේ හැටියට හැඩගැහෙන. මම ඒ දවස්වලම කිව්වා නෑ, මට ඕන හැටියට මම සමාජයේ හැඩගස්ව ගන්න පුළුවන් නම් මම සමාජයට ඕන විදියට හැඩගැහෙන්නේ නැහැ කියලා. කාලය අවසන් වීගෙන එනවා. එතකොට අපි අද ප්‍රතිඵලයක් ලබන්නේ නැති, ප්‍රයෝජනයක් ලබන්නේ නැති, වෙනස් වෙන්නේ නැති, යම් යම් දෘෂ්ටි එක දෙක තුන හරි හලා ගන්න නැති මහා කඳු තියෙන්නේ. ඔව දවස දවස කපලා අයින් කරන්න ඕනේ. එක වචනෙන් ඔබ කිව්වට තේරෙන්නේ නැහැ මේකේ ධර්මයේ පදනම මොකද්ද, ධර්මයේ සාරාංශය මොකද්ද කියලා හවුත් කියන්න තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා කියන මේ වචනේ තමයි මෙච්චර වචන වලින් මේ කතා කරන්නේ. දුක්ඛානත්තා කියලා කියන දේවල් ටික තමයි මේ කතා කරන්නේ. දහසක් දෙනෙක් ඇසුවොත් එක්කෙනෙක් හරි අවබෝධයට පත් වෙනවා. ඔබට අද අවබෝධ නොවුණා කියලා මම ඔබ අවඥාවට ලක් කරන්නේ, ඔබත් ඔබ ගැන අවඥාවට ලක් වෙන්නත් එපා. මේක සරියුත් මුගලන් හාමුදුරුව පවා අනන්ත අප්‍රමාණ කැපවීම කරලා තේරුම් ගත්තේ. ආනන්ද හාමුදුරුව 25 අවුරුද්දකුත් ඉඳලා බුදුහාමුදුරුව පිරිනුවම් පෑවටත් පස්සේ පුදුම අවුරුදු මාස 3ක අප්‍රමාණ කැපවීමක් කළා තේරුම් ගත්තේ. හරියට මේ අරිහත් භූමිය කියන්නේ මොකද්ද කියලා. ඉතින් එවන් වූ ධර්මයක් ඔය ඉන්දියාවේ අමුතු මිනිස්සු හිටියේ නැහැ. මේ ලංකාවේ ඔබ වගේම මිනිස්සු ඉන්නේ. අද කාලේ ගියාම සමහරලාට අපිටත් වඩා දුර්වලයි නේද කියලා හිතෙනවා. ඒ අද කාලේ ඉන්නා වගේම මිනිස්සු අස්කන්නාසාදී තියෙන මිනිස්සු ඉන්නේ. දැන් අපේ අය හීන මවාගෙන ඉන්නේ. මේ කොසෝල් රජ කියන්නේ අමුතු නිකන් දිව්‍ය ලෝකේ මිනිස්සෙක් වෙන්න ඇති කියලා නෑ. ඉතින් මෑවින් සිල්ලා වගේ මිනිස්සෙක්. මහින්ද රාජපක්ෂ වගේ මිනිස්සෙ, මෛත්‍රීපාල මහත්තයා වගේ මිනිස්සෙ, අමුතු වෙන්නේ නෙමෙයි. බුදුහාමුදුරු පිළිමෙන්නම් බලද්දී හොඳට රැවුල හැම සේව් කළා, ලස්සනට ගෝල්ඩ් පාට බල්ලා බිම්බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තට දකිද්දී දූවිලි කුණු වැදිලා සමහර වෙලාවක අවුවට පිච්චිලා කළු වෙලා මෙහෙරලා ගියපු බුදු කෙනෙක් දැක්කොත් එහෙම ඉතින් මේ බුදුහාමුදුරුවෝද කියලා අඳුනු ගනේද? අපේ මේ බුදුන් දැක එකම දාම් සභා මණ්ඩපයේදී නිවන් දකින්න බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තු වීම මහා අමුතු සිහින ලෝකයක්. ඒක දැන් බුදුහාමුදුරෝ ෂඩ්වර්ණ රශ්මි මාලා වේදවාගෙන අත මෙහෙම කරගෙන බණ කියනවා. ඒව මහාන කියනකොට ටක් ගාලා හිස රැවුල් බෑවෙනවා, සිවුරු පෙරවෙනවා. දැන් කාටුන් වල හැදින්නේ ටක්ටක් ගාලා, අර මොකද්ද අර රොබෝ යන්ත්‍රෙම හැදින්නේ ටක්ටක් ගාලා ඇවිල්ලා ඇඟේ ඇලෙනවා ඔක්කොම. ඒ වගේ හැදිලා මේ ඔන්න රහත් වෙලා එන මොනෝද මේ හීන කතා. ඇත්ත කතාව තමයි රහතන් වහන්සේ වුණ කෙනෙකුට වුණත් ඔය ඉන්දියාවේ ඇවිදගෙන එහෙ මෙහෙ වැඩම කරද්දී හොඳ ඇටැච් බාත්รูම් හදලා තිබ්බද හැමදැනම? එලි මහණේ ඔක්කොම කළේ. පාත්‍රයට වතුර ටිකක් අරන් ගිහලා පස්ස හොදගත්තේ. සුරංගනා ලෝකම වාගන්න එපා. එතකොට බුදුහාමුදුරුවන්ට ඒ එර්ධි වෙනවාද ඉන්නේ? උන්වහන්සේටත් ඕකම තමයි. කොටයක් හරි ගල් දලාවක් හරි මොකක් හරි ගහක් පඳුරක් අස්සේ හැමයි ඕක වැඩේ සිද්ධෙන්නේ. මම ගියා ගියමුකෝ දැන් හරි ඉන්දියාවේ. ආයි හෝටලයක් හම්බ වෙනකන් ඇතම 200ක් යන්න ඕන. මග නතර කරාම මොන කොහෙද කරගන්නේ ඒවා? ගහක් යට. දැන් අද දියුණු වෙලා තියෙති. දියුණු වෙලා නැතිම කාලෙදි එකක් ඒවා හදන්න බෑ. ඉන්දියාවේ වතුරනේ පොළවේ හැමදෙස්සෙම වතුර අඩි දෙකක් කපනකොට වතුර තියෙන්නේ. ටොයිලට් එකක් හදන්න බෑ. ඒ කාලේ තිබුණේ අර කක්කුසි බාල්දි තිබ්බේ. ওই බාල්දියේ තියෙන අර උඩ ඉඳන් මේව කරලා බාල්දියට කරාම අර බාල්දියෙන් අරයි යනවා. ගිහලා ඒක සතුන්ට කන්න දෙන්න. ගහීන ලෝක මවන්න එපා. මේ ඉන්න ජීවිතේ ස්වර්ණමය අවස්ථාවයි කියලා හිතන්න. අමුතු හීන ලෝකවල දකින්නපා. අපේ හාමුදුරු කෙනෙක් හැමදාම බුදුන් වඳිනකොට ප්‍රාර්ථනා කර කර ඉඳලා තියෙනවා මේ ලබනාත්ම ඉන්දියාව උපදින්න ඕන කියලා. මොකද හේතුව අර විහාර චිත්‍ර දැකලා. උන්වහන්සේ හිතුවේ දිව්‍ය ලෝකයක් කියලා. ඒක ඉන්දියාවේ එක සැරයක් ගිහිල්ලාම චෙන්නයි වලට ගිහිල්ලා පෝච්චියෙන් ගිහිල්ලා ආවා. අර ඉස්මේල් එක වැදිලා පාරේ රේල් පාරේ දිය ගියපු කට්ටිය එක දන්නවා. හොඳට ඉස්මේල් එක වැදිලා කියනවා මම කෝච්චිය හැතැම්ම දෙකක් යනකොට ඊතුළු කෝච්චිය රතර කරලා ආයෙ එන්න පුළුවන් だっ කියලා. ඊට පස්සේ දැන් යහුව සායන්නේ දැන් ඉන්දියාවේ ආපු බෑකෝ මං ඉන්දියාවේ උපදින්න කැමති නේ කො ලංකාවේම තමයි උපදින්න ඕනේ කිව්වා. සිහින ලෝක බිඳ වැටෙනවා. ඒ නිසා හැබෑ ලෝකෙ ප්‍රകൃති ලෝකෙ බලන්න, ඇත්ත කතාව බලන්න, ඇත්ත ධර්මය බලන්න. කවදත් මේ දුක් ගැහැට මේ පංචස්කන්ධ මේ විදියටම තියෙන හීන ලෝකවලට, ස්වර්ග ලෝකවලට, දිව්‍ය රාජ්‍යවලට නිකම් බොරුවට ජීවිතේ දන් දීලා කල් ගෙවන්න නැතුව වර්තමානයේ තුල සත්‍ය තේරුම් ගන්න, සත්‍යෙහි අයිතිකාරයෙක් නැත, සත්‍ය ආගමක් නැත, සත්‍යයට කළ යුතු පුද සත්කාර පූජා නැත, සත්‍ය ඔබ වෙනුවෙන් තියෙන දෙයක්. සත්‍යයට අයිතිකාරයෙක් නැහැ. ඔබ සත්‍ය දැක්කත් ඔබ ඒ සත්‍යයේ අයිතිකාරය නෝ. සත්‍ය කියන්නේ හැමදාමත් ස්වභාව ධර්මය. මොන වචනෙන් තේරුම් ගත්තත් කමන්නේ. ඒක නිර්වාණය කියලා තේරුම් ගත්තත් කමන්නේ. දෙවියන් වහන්සේ කියලා තේරුම් ගත්තත් කමක් නැහැ. බ්‍රහ්මන් කියලා තේරුම් ගත්තත් කමන්නේ. අල්ලාහ කියලා තේරුම් ගත්තත් කමන්නේ. ගෝඩ් කියලා තේරුම් ගත්තත් කමන්නේ. නේචර් කියලා තේරුම් ගත්තත් කමක් නැහැ. සහනය, සැහැල්ලුව, ශාන්තිය, මෘදු බව, මෝක්ෂය කියන මොනවා හරි දෙයකින් ඔබේ ආධ්‍යාත්මය හොඳින් සිසිල් කරගන්න, නිවා ගන්න, සතුටෙන් සහනයෙන් ජීවත් වන්න. හැමදෙනාටම සැනසීම අවබෝධ වේවා. නිර්වාණ ශාන්තිය මත් වේවා.